සභා කල් දැමීම
පාර්ලිමේන්තුව හෙට 10 වරුද්දේ
කල් තැබීමේ යෝජනාව ගරු අනුර දිසානායක මැතිතුමා
ගරු කතානායකතුමනි මෙම යෝජනාව ඉදිරිපත් කිරීම අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහෙන් ස්තුතිවන්ත වෙනවා අප රටේ කලා ශාස්ත්‍රය තුල පැන නැගී ඇති ගැටලු ගණනාවක් නිසාවෙන් සාහිත්‍ය ටෙලිනාට්‍ය චිත්‍රපට වේදිකා නාට්‍ය ඇතුළු නිර්මාණයන් බිහිවීමට කලාකරුවා පෙළඹීම වෙනුවට ඒකී ශාස්ත්‍රයන් තුල නවුන් පිටපත් කිරීමේ තත්ත්වයක් වර්තමානයේ පැන නැගී තිබෙනවා ආණ්ඩු පත් කිරීමේදී ඔවුන් වෙතද බලාපොරොත්තු ඇති කරන හා මැතිවරණ ප්‍රකාශවලට ප්‍රතිපත්ති පොරොන්දු වැඩපිළිවෙළ ලැතුවත් කරන පාලකයන් විසින් කර ඇත්තේ වර්තමාන පාලනය විසින් සිදු කරන්නේ නිසි විසඳුම් සඳහා
ආණ්ඩු කාර්යක සභාපතිතුමා මුලා සෙන් පැමිණේ
වර්තමාන පාලනය සිදු කරන්නේ නිසි විසඳුම් සඳහා ආණ්ඩුක කාර්යභාරය කරනවා වෙනුවට ආණ්ඩුවක් විසින් කළ යුතු අවධානයේද යොමු නොකර මගහැර සිටීමයි මෙම තත්ත්ව නිසා රටක ජනතාවකට ලැබිය යුතු කලා රසවින්දනය අහිමි වී ඇති අතර එමගින් නූතන පරපුර නිර්මාණාත්මක කලා නිර්මාණයක් පරිශීලනයට නොලැබෙන විශේෂයෙන් තම නිවසේ රූපවාහිනියෙන් කැමති වුණත් නැතත් නැරඹීමට සිදුවන බාලවර්ගයේ ටෙලිනාට්‍යෝ හඬකමන ලද විදේශීය ටෙලිනාට්‍ය නරඹන අතරමන්නු නරඹන්නන් පිරිසක් බවට පත්ව ඇත මෙම තත්ත්වය වෙනස්කොට නිර්මාණකරුවන් ඇතුළු කලා ශාස්ත්‍රයේ සියලු ශිල්පීන්ගේ ඔවුන්ගේ නිර්මාණ හා නියලි භූමිකාව ආරක්ෂා කිරීමටත් උසස් රසවින්දනයකට ජනතාවට ඇති අයිතිය තහවුරු කිරීමටත් ආණ්ඩුව විසින් ජාතික වගකීමක් ලෙස සලකා ප්‍රතිපත්ති තීරණ ඇතුළු අවශ්‍ය පියවරයන්ගෙන නිර්මාණකරුවන්ගේ ස්වාධීනත්වයට අවශ්‍ය ඉඩකඩ සලසා දීමට කටයුතු කළ බව යෝජනා කර සිටින් ගරු සභාපතිතුමනි අපි අද මේ පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන් කරනු ලබන්නේ අපේ රටේ සමාජය යහපත් අතට යොමු කරන්න එහි අධ්‍යාත්මය වර්ධනය කිරීම සඳහා විශේෂයෙන්ම බලපෑම් කරනු ලබන සාහිත්‍ය කලා ශාස්ත්‍රය පිළිබඳවත් එම ශාස්ත්‍රයේ මුහුණ දී තිබෙන ගැටලුත් එම ශාස්ත්‍රයේ නීල නිර්මාණකරුවන් මුහුණ දී තිබෙන ගැටලුත් ප්‍රේක්ෂකයන් ද ඇති වී තිබෙන தත්ත්ව පිළිබඳ තමයි අපි මේ සභාවේ අද මේ විවාදය පවත්වන්නේ. හැබැයි අපි දන්නවා ගරු සභාපතිතුමනි මුළු සමාජය බිඳ වැටී තිබෙන මොහොතක මේ ශාස්ත්‍රයේ පමණක් ආලෝකමත් කුළුණක් ලෙස වැජබෙන බව අපි විශ්වාස කරන්නේ නැහැ. අපි නියෝජ්‍ය පොලිස්පතිවරු කප්පමට මිනී මරණ සමාජයක් නම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු ඝාතකයන් සොයනවා වෙනුවට ඝාතනයන් ආරක්ෂා කරන සමාජයක් නම් අපේ රටේ අලි හොරකම් කරන විනිසුරුවන් ඉන්න සමාජයක් නම් ගෙදර මෙහෙකරුවන් දූෂණය කරන විනිසුරුවන් ගොඩනැගෙන සමාජයක් නම් අවුරුදු 80 මහලු කාන්තාවන් දූෂණය කරන අවුරුදු 17 18 දරුවන් නිර්මාණය වෙලා ඉන්න සමාජයක් නම් සියලු මිනිස් සබදතා බිඳ වැටී තිබෙන සමාජයක් අපි ඉදිරිපිට තිබෙනවා සමහර ගායකින් යයි කියා ගන්නා අය ගරු සභාපතිතුමනි වේදිකාවට නැගලා අම්මට කියනකොට ඒකට අත්වැල් අල්ලන ප්‍රේක්ෂකයන් ඉන්න සමාජයක් නම් අද මේ සමාජය නරුම සමාජයක් බවට පරිවර්තන වෙලා තිබෙනවා. අපි කිසිසේත්ම මේ සියල්ල බිඳ වැටී තිබෙන තැනක කලා සංස්කෘතික ශාස්ත්‍රයේ පමණක් ආලෝකමත් කුළුණක් ලෙස ආරක්ෂා වෙනවායි කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. බුලත් කොක්කනට හෙන ගැහුවට පස්සේ කිල්ලෝටේ බලන්නේ නැතුවම විසිකන්න කියලා තියෙනවා. එනිසා මුළු සමාජයම නරුම සමාජයක් බවට පරිවර්තනා කියලා තිබෙන වෙලාවක එක ශාස්ත්‍රයක් පමණක් ආරක්ෂා වේවි කියලා විශ්වාස කරන්න එකට අපිට ප්‍රතිපත්තීමේ අදහසක් ඒ පිළිබඳව තිබෙනවා. විශේෂයෙන්ම 1848 දී කොමියුනිස් ප්‍රකාශනයේලා කාල් මාක්ස් මෙහෙම කියනවා. ආගමික බත්තියද ධීරවීර ආත්මార్థකාමි ගණන් බැලීම නැමැති අයිස් වතුරේ ගිල්වා දමන ලදී. එය පුද්ගලික අගය හුවමාරු වටිනාකම් බවට පෙරන ලදී. එමෙන්ම සංඛ්‍යා විරහිත උදුරාගත නොහැකි වර සහිත නිදාසයිතින් වෙනුවට හෘද සාක්ෂියට කොහෙත්ම එකඟ නොවන එකම නිදහස වන වෙළඳාම් කිරීමේ නිදහස පිහිටුවාලීය. ඒක තමයි තමුන්වහන්සේලා අනුගමනය කරමින් තිබෙන ප්‍රතිපත්ති. එකම නිදහස වෙළඳාම් කිරීමේ නිදහස. ඒ විතරක් නෙවෙයි. නිෂ්පාදනයේ ඇතිවන ස්ථාවර විප්ලවීය වෙනස් වීම සියලු සමාජීය සබඳතාවන් වල ඇතිවන නිරන්තර කැළඹවීම සදාකාලික අවිනිශ්චිතතාවය සහ ගාමකත්වයේ විසින් ධනවාදී යුගයේ අන් සියලු යුගවලට වඩා වෙනස් වෙයි. සිය පෞරාණික වූත් පූජනීය වූත් ප්‍රාග්විනිශ්චයන් සහ මත සහිත පාසානි භූත යකඩ මලබඳුන සියලු සබඳතාවයන් විනාශ වී යන අතර අලුතින් ඇතිවන සියලු සබඳතාවයන් අස්තීකරණයට භාජන වීමට පෙර ඒවා යල්පැනෙයි. ඝන වූ හැම දෙයක්ම උණු වී වාතය බවට පෙරළේ. සුද්ධ වූ හැම දෙයක්ම කෙලසෙන්නේය. අවසානයේදී මිනිසාට තම ජීවිත තත්ත්වයන් සහ තම වර්ගයා සමග ඇති අන්‍යෝන්‍ය සබඳතාවයන් දෙස සංසුන් ඇසින් බැලීමට අවශ්‍යතාවයක් ඇතිවේ. ගරු සභාපතිතුමා අද ඇති වී තිබෙන තත්වයක මිනිසාට තම ජීවිත තත්ත්වයන් සහ තම වර්ගයා සමග ඇති අන්‍යෝන්‍ය සබඳතාවයන් දෙස සංසුන් ඇසින් බැලීමට අවශ්‍යතාවයක් ඇතිවේ. පන්සල සහ දායක සභාව අතර සබඳතාවේ බිඳවැටලා තිබෙනවා නම්, ගුරුවරු සහ දරුවන් අතර සබඳතාවේ බිඳවැටී තිබෙනවා නම්, දෙමව්පියන් සහ දරුවන් අතර සබඳතාවේ බිඳවැටී තිබෙනවා නම්, සියලු මිනිස් සබඳතා බිඳවැටී තිබෙනවා නම්, මිනිස් සමාජයට තම වර්ගයාට බල කර තිබෙනවා මේ தත්ත්ව පිළිබඳ සංසුන් සිතින් අපිට බලන්න කියන. එනිසා අද මේ සමාජයේ ඇති වී තිබෙන මේ ඛේදවාචකය අපි හැම කෙනාටම බල කර සිටිනවා. සංසුන් මනසින් යුතුව මේ ඇති වී තිබෙන ඛේදවාචකයේ දෙස විවෘත මනසින් බලන්න කියලා අපි තමුන්වහන්සේට ආරාධනා කරනවා. මා දන්නේ තමුන්වහන්සේලාකට සූදානම් වෙයිද කියලා. මොකද සංසුන් වීමට හෝ විවෘත වීමට හෝ මොනතරම් සූදානම්ද කියන ප්‍රශ්නය අපි හැමෝම තිබෙනවා. හැබැයි අපි සංසුන් මනසින් විවෘතව මේ ඛේදවාචකයේ දෙස බැලිය යුතු තිබෙනවා. එහිදී තමයි ගරු සභාපතිතුමනි මිනිස් අධ්‍යාත්මය පෝෂණය කිරීමේදී වඩාත් ගුණවත් සමාජයක් නිර්මාණය කිරීමේදී අපේ රටේ සාහිත්‍යයට කලාවට විශාල කාර්යභාරයක් පැවරී තිබෙනවා. හැබැයි වෙළඳාම පමණක් නිදහස් වූ සමාජයක තමුන්වහන්සේලා ඒකට දීපු අර්ථකථන මොනවද? අපිට මතකයි අපේ රටේ පළමු ජනාධිපතිවරයා කිව්වා ඔහුට සාහිත්‍යයේ වැඩක් නැහැ, ඒ මුදල් හම්බ කිරීමේ මාධ්‍යයක් නොවේ කිව්වා. අපිට මතකයි දෙවනි ජනාධිපතිවරයා කිව්වා ඔහුට ඉංජිනේරුවන් අවශ්‍ය නැහැ, වඩු කාර්මිකයන් හිටියොත් ඇති කිව්වා, වඩු බාස්ලා හිටියොත් ඇති කිව්වා, නිර්මාණ ශිල්පීන් වැඩක් නැහැ, එහෙට මෙහෙට මිටිය ගහන්න පුළුවන් මිනිස්සු හිටියොත් ඇති කිව්වා. හතරවෙනි ජනාධිපතිවරයා කිව්වා කලා උපාධිය වැඩක් නැහැ කිව්වා. ඒ නිසා රාජ්‍ය මට්ටමින්ම සාහිත්‍ය පිළිබඳව, කලාව පිළිබඳව, මිනිසාගේ අධ්‍යාත්මික පෝෂණය පිළිබඳව තමුන්වහන්සේලාගේ වටිනාකම්, තමුන්වහන්සේලාගේ ඇගයීම්, තමුන්වහන්සේලා නායකයන් විසින් ඉදිරිපත් කරලා තිබෙනවා. ඊට වඩා අලුත් දෙයක් නෙවෙයි තමුන් මේ ආණ්ඩුව. අපි කිසිසේත්ම මේ ආණ්ඩුවෙන් ඊට වඩා අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අලුත් දෙයක් ඇති කරන්න සූදානමක්ම පෙන්වන බව පෙන්눔 කරන්නේ නැහැ. පළමු කොටම මේ සඳහා වග කියන අමාත්‍යංශයට මොකද්ද කරේ? මොකද්ද කරේ? දැන් ඔබතුමා සංස්කෘතික ඇමතුමා, අපේ කුරුණෑගල නාවින්න ඇමතුමා. දැන් සංස්කෘතික ඇමතුමාට ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ තියෙනවද? මධ්‍යම සංස්කෘතික අරමුදල තිබෙනවද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තිබෙනවද? තව හොල් රඟහල පදනම තිබෙනවද? ගාලුම් රුමේ තිබෙනවද? සංස්කෘතියේ මේ ශේත්‍රයේ වැදගත් ආයතන තමුන්වහන්සේ ගාව නැහැ. මොකද සංස්කෘතික ඇමතිකම? හැබැයි තමුන්වහන්සේලා ආණ්ඩුව පිහිටවනකොට ඒ වෙලාවේ තමුන්වහන්සේලාට සහය දෙන දායකත්වයේ වුණු කලාකරුවන්ගේ, ඒ කියන්නේ පුරවැසි බලයේ සංවිධානයේ සහ මෛත්‍රීපාල ජනාධිපතිවරයා අතර ආපු එකඟතා ලීවිල්ල මාගාව තිබෙනවා. ඒකෙදි මොකද කියන්නේ? එම කාර්යයේ, ඒ කියන්නේ මේ ශේත්‍රයේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශ මගින් ජාතික වශයෙන් ඉටු කළ යුතු කාර්යභාරය නිශ්චය කොට, ජාතික වශයෙන් ඉටු කළ යුතු කාර්යභාරය නිශ්චය කොට තහවුරු කරමින් එමගින් කලා ශේත්‍රයන්හි අවස්ථා ඉටු කිරීම පිණිස එම අමාත්‍යංශය රටේ සංවර්ධනයට උරදෙන ප්‍රධාන අමාත්‍යංශ බවට පත් කරමින් ඊට වාර්ෂික ජාතික ආයවෙන් ලබා දෙන ප්‍රතිපාදන වැඩි කිරීම කියලා තමයි කිව්වේ. මේ ආයතනයේ මේ අමාත්‍යංශ රටේ ප්‍රබල අමාත්‍යංශ බවට පත් කරනවා කිව්වේ. ආයවැය ලේකණින් විශාල මුදල් ප්‍රමාණයක් යොමු කරනවා කිව්වේ. රටේ සංවර්ධනයේදී සැලකිය යුතු දායකත්වයක් ලබා ගන්න ශේෂ්ත්‍රයක් බවට මේ ශේත්‍රය පත් කරනවා කියලා ගරු සභාපතිතුමනි ජනාධිපතිවරණදි කිව්වා. හැබැයි මොකද කරේ? සංස්කෘතික අමාත්‍යංශ කියලා ඇමතිවරයෙක් හැදුවා. ඒකේ මදය තමුන්වංශ ගාව තියෙන පිටපොත්ත මදේ ගලවලා තමන්ගේ හිතවාදී අමාත්‍යවරුන්ට පවර්ණ තත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. දැන් තමුන්වංශගේ අමාත්‍යංශ මොකද්ද? සංස්කෘතික අමාත්‍යංශයත් ආගමන විගමන අමාත්‍යංශ කොටසත් වයඹ සංවර්ධනය. හරියට සිමෙන්ති ෆැන්ට ගස් ලැබු එකතු කරලා සැලඩ් එකක් හදුවා වගේ. මොකද මේ තමුන්වංශගේ අමාත්‍යංශ? මේ ශේෂ්ත්‍රය පිළිබඳව වැදගත් අවධානය තුමුකට මෙහෙවීම සඳහා මධ්‍යගත ආයතනයක අවශ්‍යතාවය තිබුණා ගරු සභාපතිතුමනි. හැබැයි මේ ආණ්ඩුවද පෙන්නුම් කරලා තිබෙනවා මේ ශේෂ්ත්‍රය මොන ආකාරයෙන් වර්ධනය කළ යුතුද, මොන ආකාරයෙන් ආරක්ෂා කළ යුතුද කියන එක පිළිබඳව මේ අමාත්‍යංශ වෙන් කිරීම හරහා තමුන්වංශලගේ දැක්ම පෙන්නුම් කරලා තිබෙනවා. ඒ නිසා පරණ නායක කාරකාදීන් කියපුවගින් අබමල් රිනුවකින්වත් තමුන්වංශලා වෙනස් වෙලා නැති බව තමයි පෙන්නුම් කරලා තිබෙන්නේ. දැන් ගරු සභාපතිතුමනි, අපි දන්නවා මේ ශේත්‍ර අතිශය වැදගත්. අපි සංවර්ධනය කියලා කියන්නේ ගරු සභාපතිතුමනි ගොඩනැගිලි පාලම් මහා පාරවල් ගොඩනැගීම පමණක් නොවේ. මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය කිරීමකින් තොරව, ඒ සමාජයේ මානව බැඳීම් ශක්තිමත් කිරීමකින් තොරව, ඒ සමාජය යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමකින් තොරව, ඒ සමාජයේ ලාභය මුදල් හඹාගෙන යන අධිපරිභෝජනවාදී සමාජයකට පත් කිරීමෙන් මේ රට ඉදිරියට ගෙන යන්න බෑ. ඒ නිසා වැදගත් ලෙසම අපේ සමාජයේ මානව බැඳීම් ශක්තිමත් කරන, අධ්‍යාත්මික වර්ධනය කරන ප්‍රවේශයකට අපි අවතීර්ණ වී යුතු තිබෙනවා. අද අපි මහා දකින ඛේදවාචකය, දරුවන් කිඹුලන්ට කන්න මාතර ගඟෙන් විසික්කන තාත්තල හැදින්නේ කොහොමද? 81 මහලු කාන්තාවන් දූෂණය කරන දරුවන් හැදෙන්නේ කොහොමද? අවුරුදු 4 දරුවන් දූෂණය කරන වැඩිහිටියන් හැදෙන්නේ කොහොමද? මේ සියල්ල මේ නරුම භාවයට පත්වෙච්ච සමාජයක් අපි ඉදිරිපිට තිබෙනවා. මේ සමාජය වෙනස් කිරීමේදී කලාවට, සාහිත්‍යයට කළ හැකි කාර්යභාරය අතිමහත් කියලා අපි කවුරුත් පිළිගත යුතු තිබෙනවා. එනිසා සමාජ සුවපත් කිරීමේදී, අධ්‍යාත්මික වශයෙන් මිනිසා පෝෂණය කිරීමේදී, අධ්‍යාත්මික වශයෙන් මිනිසා ඉදිරියට ගෙනීමේදී මේ ශේත්‍රයට අත් නොහැල හැකි වගකීමක් පැවරී තිබෙනවා ගරු සභාපතිතුමනි. නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණය සමාජය වෙත ගෙන යන නිර්මාණය තමන්ගේ මොලේ ඇති වෙන්න පුළුවන්කම තිබෙනවා, තමගේ සිත් තුළ ඒවා වර්ධනය වෙන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි සමාජය වෙත ගෙන යන ප්‍රධාන මාධ්‍යන් කීපයක් තිබෙනවා. මාධ්‍යත් එකක් තමයි චිත්‍රපටිය, එක මාධ්‍යයක් මේ සමාජය වෙත ගෙන යන. අනෙක් එක ටෙලි නාට්‍ය, එක තවත් මාධ්‍යය. අනිත් එක වේදිකා නාට්‍ය, තවත් මාධ්‍යය. ඒ වගේම පත පොත තවත් මාධ්‍යයක්. ඒ වගේම විකල්ප ධාරාවේ වීදි නාට්‍ය වෙනි විකල්ප ධාරාවේ අංග උපාංගද මේ නිර්මාණාත්ම නිර්මාණයන් සමාජය වෙත ගෙන යාම වෙනුවෙන් උපයෝගී කරගෙන තිබෙනවා. සංගීතය හැම ශේත්‍රයක්ම උපයෝගී කරගෙන තිබෙනවා. විවිධ මාධ්‍යයන් උපයෝගී කරගන්නවා මේ නිර්මාණය සමාජය වෙත ගෙන යන්න. දැන් මොකද සිදු වී තිබෙන්නේ? ඒ මාධ්‍යයන් චිත්‍රපටය වේවා, ඉරි නාට්‍ය වේවා, වේදිකා නාට්‍ය වේවා, සංගීත ප්‍රසංගයක් වේවා, විකල්ප ධාරාවේ ක්‍රියාමාර්ග වේවා, සියල්ල ශේත්‍රයක් හැටියට අද අර්බුදයකට මුහුණ දීලා තිබෙනවා. ශේත්‍රයක් අර්බුදයට මුහුණ දීලා පමණක් නෙවෙයි, ඒ ශේත්‍රයේ නිර්මාණශීලිනුත්, ඒ නිර්මාපකයන් නිර්මාණකරුවන් විශාල අර්බුද ගණනාවකට මුහුණ දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි, රසවිඳන ප්‍රේක්ෂකිනුත් තමන්ට විශාල අසාධාරණයකට, අයුක්තියකට අද මුහුණ දීලා තිබෙනවා. ඒ නිසා මේ ශේත්‍රයත්, එහි නිර්මාණකරුවනුත්, ප්‍රේක්ෂකිනුත් මේ ඇති වී තිබෙන ඛේදවාචකී මුදවා ගැනීම වෙනුවෙන්, මේන් ගොඩට ගැනීම වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කළ යුතු තිබෙනවා. මා එකින් එක තමුන්වංශයට කියන්නේ, අපේ රටේ එක මාධ්‍යයක් චිත්‍රපටිය, අපි දන්නවා කුඩා, අපේ රට මහා දැවැන්ත චිත්‍රපටි කර්මාන්තයක් නෑ. වසරකට ආසන්න වශයෙන් චිත්‍රපට 20කට ආසන්න ප්‍රමාණයක් තමයි නිෂ්පාදනය වෙන්නේ. සිනමාහල් 150කට ආසන්න ප්‍රමාණයක් තමයි තිබෙන්නේ. වර්තමාන ගත්තොත් ප්‍රේක්ෂකයින් වසරකට මිලියන 7ක් 4මාරකට ආසන්න ප්‍රමාණයක් තමයි චිත්‍රපට ශාලාවලට ගිහිලා චිත්‍රපටය බලලා තිබෙන්නේ. ප්‍රේක්ෂකයන් ගත්තොත් කුඩා ප්‍රේක්ෂකයන් කුඩා චිත්‍රපට ප්‍රමාණයක් නිෂ්පාදනය කරන කුඩා චිත්‍රපට ශාලාවන් ප්‍රමාණයක් තිබෙන ශාස්ත්‍රයක් මේ. ඒ නිසා ලෝකේ චිත්‍රපට කර්මාන්තේ චිත්‍රපට වෙළඳපොළත් එක්ක සංසන්දනය කරලා බලනකොට කුඩා කර්මාන්තය කුඩා වෙළඳපොළ. ඒ වගේ මේක ඇකිලෙන වෙළඳපොළ. අපිට මතකයි එක කාලෙකදී 80 දශකයේ මැද භාගයේ බවට පත් වෙනකොට අපේ රටේ සිනමා ශාලා විශාල ප්‍රමාණයක් තිබ්බා. අදේ සිනමා ශාලා වලට අත් විලා තිබෙන ඉරණම් මොකක්ද? මාතර බෝඩ්රියේ සිනමා ශාලාව. අද ෆුඩ් සිටි එක. තමුත්තේගම ඊගල් සිනමා ශාලාව. අද වීගබඩාව. අනුරාධපුරයේ විජේන්ද්‍ර සිනමා ශාලාව. අද ටියුෂන් කඩය. සංවර්ධනය වෙන ඕන මොකද්ද වෙන්න ඕනකම තිබුණේ? අම්බලන්තොට සාලිය සිනමා ශාලාව. අද පොලිසිය. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? රටක් සංවර්ධනය වෙන ඕන. තව කුඩා කුඩා චිත්‍රපට ශාලා ගොඩනැගෙමින් සමාජයට ඒ මතයන් ඒ නිර්මාණයන් ඒ රසවින්දනය ගෙන යා හැකි ප්‍රජාවක් ගොඩනැගී යුතු තිබුණා. හැබැයි සිදු වී තිබෙන දේ තමයි ක්‍රමානුකූලව ඇකිලිමින් ශේෂ්ත්‍රයක් හැටියට අද මේක අර්බුදයට ලක් වෙමින් තිබෙනවා. එනිසා මෙම ශේෂ්ත්‍රය කුඩා වීම හේතු කොටගෙනම අනිවාර්ය තමුන්නාන්සලා හැම එකටම ගේන ඉල්ලුම සැපයුම කියන වෙළඳපොළ තර්කණය මේකට අදාළ නැහැ. මේක ඉතා කුඩා කර්මාන්තයක්. කුඩා වෙළඳපොළක්. කුඩා කර්මාන්තයක්, කුඩා වෙළඳපොළක් අධිකාරී කීපයකට යටතටපත් නොවෙන්න නම් ඒකාධිකාරී නිර්මාණය නොවෙන්න නම් අනිවාර්යයෙන්ම රාජ්‍යංශයේ මැදිහත් වීමක් මේ ශේත්‍රයට පවත්වා ගත යුතු තිබෙනවා. හැබැයි ක්‍රමානුකූලව වෙමින් සිද්ධ වෙමින් තිබෙන දේ තමයි චිත්‍රපට කර්මාන්ත කෙරෙහි රාජ්‍ය දායකත්වයේ ක්‍රමානුකූලව හීන කරමින් තිබෙනවා. හීන කරන්න එහි මෙහෙවන්නා බවට එහි අසුරුවන්නා බවට චිත්‍රපට කර්මාන්තයේ සුක්ඛානම රාජ්‍යතේ නොතබා ගන්නා ප්‍රමාණයට ඒ කුඩා ව්‍යාපාරිකයන්ගේ ව්‍යවසායකයන්ගේ වමනාවන් සපුරන ශේෂ්ත්‍ර බවට පත්වීම වළක්වන්න බෑ. ඒක අනිවාර්යෙන් කරු සභාපතිතුමනි. කුඩා යම් ව්‍යාපාරිකයන් කීප දෙනෙකුගේ ඒකාධිකාරියක් චිත්‍රපට කර්මාන්තයේ නුදුරේම ගිලගනු ලබනවා. මුසවහ රාජ්‍ය මැදිහත් වීමක් රාජ්‍ය හැසිරවීමක් මේ චිත්‍රපට ශේෂ්ත්‍රය කෙරෙහි අවධානය යොමු කළ යුතු තිබෙනවා. එතනදී විශේෂයෙන්ම දන්න ලෝකීය තාක්ෂණය වේගෙන් හැම ශේෂ්ත්‍රයකම වර්ධනය වගේම චිත්‍රපට කර්මාන්ත ශේෂ්ත්‍රයේ තාක්ෂණ වේගෙන් වර්ධනය වෙමින් තිබෙනවා. අද සිනමා ශාලාවකදී වේවා එක රූපවාහිනාලිකාවකදී වේවා අද ප්‍රධානම මිනිස්සු චිත්‍රපටයක් බැලීමේදී ටෙලිනාට්‍යයක් බැලීමේදී එය හරය පසෙක තබා පළමු කොටම ඔහුම් බලනවා ඒ නිර්මාණයේ තිබෙන ගුණාත්මක භාවය. ඒ මොනතරම් සුමට ලෙස Tamanට බලන්න පුළුවන්ද? මොනතරම් තාක්ෂණයෙන් උඩට ඇවිල්ලා තිබෙනවද? මොනතරම් පින්තූර පැහැදිලිද? මොනතරම් ඒක ආකර්ෂණයක් ගෙනත් දෙනවද? ඒක තමයි චිත්‍රපටයක ටෙලිනාට්‍යක පළවෙනි ප්‍රවේශය. ඔව්.
මන්ත්‍රීතුමා කියන කාරණේ පිළිබඳව මගෙත් පැහැදීමක් තියෙනවා ඒ කරුණේ සත්‍යතාව පිළිබඳව. නමුත් දිගින් දිගටම ඔබතුමා දකින්න ඇති චිත්‍රපට ශාස්ත්‍රය තුල සිටින ජ්‍යෙෂ්ඨ කලාවේදී නිරන්තරයෙන්ම කරනු ලබන චෝදනාවක් මාධ්‍ය හරහා ජාතික චිත්‍රපට සංස්ථාව හරහා මේ කටයුතු සිදු කිරීම සහ රාජ්‍ය මැදිහත් වීම නිසා චිත්‍රපට කර්මාන්තය බිඳ වැටෙනවා කියන චෝදනාව. දැන් එතකොට එතන පරස්පර විරෝධීතාවයක් තියෙනවා. දැන් ඔබතුමා කියන කාරණේ මමත් ඉන්නවා. නමුත් මේ ශාස්ත්‍රයේ උදවියකින් තියෙන චෝදනාව තමයි රාජ්‍ය මැදිහත් වීම තුළ මේ කර්මාන්තයේ මේ කලා ශාස්ත්‍රය බිඳ වැටෙනවා කියන්නේ.
නෑ මෙහෙමනේ. ඒක නිර්මාණකරුවන්ට ඒගොල්ලන්ගේ තුල ඒක පළපදියම් වෙලා තියෙනක අසාධාරණිකුත් නෑ. මොකද මේ රාජ්‍ය මැදිහත් වීම ප්‍රයෝගික කරගත්තු ආකාරය බැලුවොත් Tamante හිතවාදී කණ්ඩායම් නිර්මාණය කරගන්න තමන්ට හිතවාදී කණ්ඩායම් ඉදිරියට ගේන්න තමන්ට හිතවාදී කණ්ඩායම් වලට ණය ලබා දෙන්න අපි දන්නා ඉතිහාසය. එඳ රාජ්‍ය මැදිහත් වීම පිළිබඳ විවේචනයක් ගොඩ නැගිලා තිබෙන්නේ මැදිහත් වීමේ ආකාරයේ තිබුණු දෝෂයේ හේතු කොටගෙන. මොකද අපේ රටේ කුඩා කර්මාන්තයක් අනිවාර්යම රාජ්‍ය මැදිහත්වීමක් කරා පමණයි මේ කර්මාන්තී විවසායකයන් කීප දෙනෙක් අතර ඒකාධිකාරීත්වයක් ගොඩනැගීම වැළැක්විය හැකි වන්නේ. ඒක තමයි නිසා විවේචනයක් තියෙනවා රාජ්‍ය මැදිහත්වීමට. ඒ විවේචනය ගොඩනැගිලා තිබෙන්නේ මැදිහත්වීම පිළිබඳව නෙවෙයි, මැදිහත්වුණු ආකාරය පිළිබඳව. ඒ ආකාරයේ තිබෙනවා බරපතල වැරැද්දක්. ඒ නිසා ගරු සභාපතිතුමනි, එනිසා මේ තාක්ෂණයේ මේ ශේත්‍රයට ඇතුළත් වී තිබෙන තාක්ෂණය අපි වේගයෙන් උකහා ගන්නද අසමත් වෙලා තිබෙනවා. එනිසා සිනමා ශාලාවල් ඩිජිටල්කරණය පිළිබඳව විශාල සාකච්ඡාවක් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඇදමින් තිබෙනවා. එමතුරු පොරොන්දු මේ ප්‍රශ්නේ මම මේ සභාවේ ආනකොට මට මතකයි අහන දවසට කලින් දවසේ පත්තර රැස්වීමක් තියලා කෙහෙලේ රඹුක් වෙලා එතකොට අමාත්‍යවරයා ප්‍රකාශ කරා මේක ලබන සතිය පටන් ගන්නවා කියලා. මීට පෙර මේ පාර්ලිමේන්තුව මම මේක අහනකොට ඩිජිටල් අමාත්‍යවරයා කිව්වා තමන්ගේ අමාත්‍යන්ට සල්ලි වෙන් කරලා තියෙනවා මේක පටන් ගන්නවා කියලා. හැබැයි සිනමා ශාලාව ඩිජිටල් කරණය කිරීම සඳහා මේ ගොඩනැගිලි හදනවා වගේ පාරවල් හදනවා වගේ සැලකිතු කාලයක් කියන එක අවම මාසයකට ආසන්න කාලෙකින් ඒ කාර්යය අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. හැබැයි අපේ කර්මාන්තේ පොඩි වීම නිසා ඒ මුළුමනින්ම චිත්‍රපටි ශාලා හිමියේ දරා ගන්න පුළුවන්කමක් නැහැ. ඒට යනවා යම් පිරිවැයක්. ඒ පිරිවැය දරා ගැනීමේ හැකියාවක් තනි චිත්‍රපටි කර්මාන්තයට නැහැ. මොකද අපේ දෙවන්ත කර්මාන්තයක් නොවන නිසා. අන්න එතෙන්දි තමයි මේ ඩිජිටල් කරන ක්‍රියාවලිය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් ඒ සිනමා ශාලාවන් යම් සහයක් ලබා දිය යුතු වන්නේ. ඔවුන්ගේ යෝජනාව තිබෙන ආධාරයකුත් මේ ගරු සභාපතිතුමනි. ඔවුන් සමහර අවස්ථාවල යෝජනා කරලා පිටිනවා ණය මුදලක් ලබා දෙන්න. ඒ ණය මුදල ලබා දෙන ඒ ප්‍රවේශ පත්‍රවල මිල ගණන්වල සංශෝධනය කරා ඒ ණය මුදල ලබා දෙන නැවත පියවීම සඳහා තොන් සූදානම් බව ප්‍රකාශ කරමින් තිබෙනවා. නමුත් ඒ සඳහා රජයක් හැටියට දක්වලා තිබෙන දායකත්වයේ ඉතා විශාල ගැටලුවක් මතුවලා තිබෙනවා. ඊළඟ තමයි ගරු සභාපතිතුමනි බෙදාහැරි මහා ප්‍රදර්ශනයේ ඇති වී තිබෙන ගැටලුව. අපි දන්නවා ඕනෑම නිර්මාණයක් කරාට පස්සේ කරු සභාපතිතුමනි ඒ නිර්මාණකරුවාගේ අදහස තමයි තමන්ගේ නිර්මාණ ඉක්මනින්ම ප්‍රේක්ෂකයා වෙත ගෙනියන්නේ. හැබැයි අපේ අද නිර්මාණකරුවන්ට සිද්ධ වෙලා තිබෙනවා තමන් නිර්මාණයක් කරනවා ඒ නිර්මාණය කවද පෙන්වන්න සිද්ධ වෙයිද, ඒ නිර්මාණය කවද එළියට එයිද කියලා කිසිදු අදහසක් නැතුව නිර්මාණ කරන්න වෙලා තිබෙනවා. නිර්මාණ කියලා කියන්නේ කරු සභාපතිතුමනි මේ තිබෙන සමාජයෙන් වියුක්ත වෙච්චියේ වනවි. මේ සමාජයේ සිද්ධ වෙන චලනයන්ම එක් කෝණයන්ගෙන් දැකලා උන් ඉදිරිපත් කරලා තිබෙනවා. හැබැයි නිර්මාණය සකස් කරනකොට තිබුණු සමාජය නෙවෙයි නිර්මාණය එළියට එනකොට තිබෙන්නේ. ඊට වඩා වෙනස් සත්වෙන් නිර්මාණ වෙලා තිබෙනවා. ඒ නිසා සමහර නිර්මාණයේ යල් පැනලා ඒ සමාජයේ ඒ තිබුණු අවධිය පහු කරලා ඒ තිබුණු කලබගැනීම වෙනස් වෙලා ඒතොත් තමන්ගේ නිර්මාණය පැරණි ඒ සමාජයත් එක්ක අනුබද්ධ නොවන නිර්මාණයක් බවට පත් වෙනවා. ඒ නිසා අද ඇති වී තිබෙන තත්ත්වය තමයි මේ බෙදා හැරීම සහ ප්‍රදර්ශනයේ පිළිබඳ ශේත්‍රය ඇති වී තිබෙන ගැටලුව. මේකට ප්‍රධාන මණ්ඩල පහක් තිබුණට ඒ මණ්ඩල ඒකාබද්ධ කළ මණ්ඩල තුනක් ගොඩනැගිලා තිබෙනවා. මේ පිළිබඳ කිසිදු චිත්‍රපටයක් හැදුවට පස්සේ ඒ චිත්‍රපටය කවදාද පෙන්වන්නේ, මොකද්ද පෙන්වන්නේ, මොකද්ද පෙන්වන අනුපිළිවෙල පිළිබඳවත් අදහසක් අද නිර්මාණකරුවන්ට නැහැ. ඒ නිසා මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? සමහර චිත්‍රපටිකරු සභාපතිතුමා දන්නවා ඒවා චිත්‍රපටිය රූගත කරමින් තිබෙන කොටත් ඒගොල්ලෝ ප්‍රදර්ශන දින නියම වෙලා තිබෙනවා. හැබැයි සමහර චිත්‍රපටය තියෙන පොලිමේ තිබෙනවා ප්‍රදර්ශනයේ දිනයක් පිළිබඳ අදහසක්වත් නැහැ. ඒ නිසා මීට පෙර අපිට මතකයි රැංගුම් පාලක මණ්ඩලයෙන් සහතික ලබා දුන්නාට පසු ඒ ලබා දෙන දිනවක වානු අනුව තමයි මේ ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය වෙන පටිපාටිය සකස් වුනේ. අද එහෙම නෙවෙයි. අද විශේෂයෙන්ම පෞද්ගලික අංශ විසින් මෙහෙවනු ලබන සමාගම් තමන් විශේෂයෙන්ම තමන් චිත්‍රපටයේ දෙස බලන්නේ වාණිජමය ලෙස තමන්ට මේක සාර්ථක කරගන්න පුළුවන්ද බැරිද කියන සාධකය තමයි බලන්නේ. එතකොට උන් වැඩියෙන් පෙළඹෙනවා වාණිජ වශයෙන් තමන්ට සාර්ථක කරගන්න පුළුවන් තිබෙන නිර්මාණයකට වැඩි පෙළඹවීතාව වැඩි ප්‍රමුණතාවයක් දෙන්න. ඒ නිසා මොකද වෙලා තිබෙන්නේ? අද මේ ප්‍රදර්ශනයේ බෙදා හැරීමේ ඇති වී තිබෙන ගැටලුව බරපතල තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒට විශේෂම රංගුම් පාලක මණ්ඩලය හරහා ලබා දෙන සහතිකයට අනුව දිනවකවානුව ක්‍රමවේදයක් සකස් වෙන එක තමයි වඩාත් යෝග්‍ය. නැත්නම් චිත්‍රපටයක් හදනවා පෙන්වන්නේ කවද්ද කියලා දන්නේ නැතුව, පෙන්වන්න පුළුවන් වේද කියලා දන්නේ නැතුව. ඒක කිසිසේත් සාධාරණ තත්ත්වයක් නෙවෙයි. ඊළඟ මේ චිත්‍රපට ශාස්ත්‍රයට එන නිෂ්පාදකය මොකද කරු සභාපතිතුමනි? මේක කුඩු විකුණනවා වගේ නෙවෙයි. මේක නැත්තම් හෝටල් කර්මාන්ත වගේ නෙවෙයි. මේක චිත්‍රපටය බලන්න ප්‍රේක්ෂකයා එන්න ඕන. ඒ නිසා නිෂ්පාදකයා මෙතනදි අවධානමක් ගන්නවා. මොකද සමහර භාණ්ඩ තිබුණා නිෂ්පාදන කරපුවාම විකුණන්න පුළුවන්. වත්තේ පොල් තිනනවා නම් පොල් කඩපුවාම විකුණන්න පුළුවන්. පොල් කඩන කෙනා දන්නවා පොල් කඩුවට ප්‍රශ්නයක් නැහැ විකුණන්න පුළුවන් කියලා. මුහුද මාළු අල්ලන කෙනා දන්නවා මාළු අල්ලුවට කමක් නැහැ මාළු විකුණන්න පුළුවන් කියලා. හැබැයි නිර්මාණයක් කරනකොට ඒ නිර්මාණය මොනතරම් ප්‍රමාණයකට ප්‍රේක්ෂකයා අතර යයිද නැද්ද කියලා කියන්න මේකේ අවධානමක් තිබෙනවා. ඒ නිෂ්පාදකයා මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙනකොට අවධානමක් ගන්නවා. ඒක අපි පිළිගන්නවා. හැබැයි මොකද වෙලා තිබෙන්නේ? ඒ නිෂ්පාදකය ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙල ඉතාමත් දුර්වලයි. නිෂ්පාදකේ ආරක්ෂා කරගන්න නැතුව මේ කර්මාන්ත ඉස්සරහට ගෙන යන්න බෑ. අද සිද්ධ වෙලා තිබෙන දේ තමයි නිර්මාණයක් චිත්‍රපටයක් ඉදිරිපත් කරාට පසුව චිත්‍රපටයේ නිෂ්පාදන වියදම් වගේම ඒ ප්‍රචාරක වියදමත් නිෂ්පාදකය විසින් දරන්න ඕනකම තිබෙනවා. හැබැයි සිනමා ශාලාවකින් ඔවුන්ට ලබා දීම සඳහා ප්‍රමිතිය සකස් කර තිබෙන 45%, හැබැයි අපි දන්නවා 45%ට වඩා අඩුවෙන් 35 දක්වා තමයි නිෂ්පාදකයට 35 45 අතර ප්‍රමාණයක් තමයි නිෂ්පාදකයට ලැබෙන්නේ. ඒතර අපි දන්නා චිත්‍රපටයක් ණයට බලන් දෙන්නේ නැහැ. ප්‍රේක්ෂාගාරයට ඇතුළත් වෙන ටිකට් එකක් අරගෙන. ඉතින් ඇතුළත් වෙනකොටම කවුන්ටරේට සල්ලි ඇවිල්ලා ඉවරයි. මිනිස්සෙක් ගොඩක් කාලයක් පමා කරන්න ඕනේ නැහැ. හැබැයි දැන් සිද්ධ වෙලා තියෙන දේ තමයි මාස 4-5 පමා කරනවා නිෂ්පාදකයට චිත්‍රපට සිනමා ශාලාවෙන් මුදල් ලබා දීම. මේ කිසියෙක සාධාරණ නැහැ. ඔවුන් සමහර අය බැංකු ණයක් අරගෙන කරලා තිබෙනවා. ඒක තමගේ වෙන ව්‍යාපෘතිකර දාන්න මුදල් නිසා, අධ්‍යක්ෂකවරයාගේ හිත හොඳකම නිසා, අධ්‍යක්ෂකවරයාත් එක්ක යාළුකම නිසා, පෞද්ගලික සබඳතා නිසා තමයි සමහර අය මේ නිෂ්පාදන ශේත්‍රයට ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා මේ නිෂ්පාදකයාද මුහුණ දීලා තිබෙන ගැටලුව කෙරෙහි තමුන් ආසනක අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ කරු සභාපතිතුමනි වැදගත්ම දේ, නව අධ්‍යක්ෂවරු අලුත් තරුණ පරම්පරාවක් මේ ක්ෂේත්‍රය පිළිබඳව නව අධ්‍යක්ෂීම් සහිතව වර්ධනය වෙමින් යන ඉදිරියට එමින් තිබෙනවා. ඒක චිත්‍රපට කර්මාන්තයේ දෙස බැලුවොත් ඉතාමත් හොඳ ලකුණක්. හැබැයි වැඩක් නෑ, ඔවුන් විවිධ ජාත්‍යන්තර අධ්‍යයන ආයතන වලට ගිහිල්ලා විවිධ හැදෑරීම් කරලා ඔවුන් චිත්‍රපටයක් හදනවා. නමුත් මේ නව අධ්‍යක්ෂවරුගේ චිත්‍රපටය තමයි අද පොලිමේ හිර වෙලාම තිබෙන්නේ. ඒ නිසා සමහර චිත්‍රපටි අධ්‍යක්ෂකවරයාට තියෙන වටිනාකම අනුව, සමහර ඒවා වටිනාකම් අනුව ඉතාවක කීමෙන් කියන සමහර ඒවා දේශපාලන මැදියත් වීම අනුව ඉදිරියට පොලිමේ ආවා. හැබැයි නව නිර්මාණ කරන අධ්‍යක්ෂකවරුවද චිත්‍රපටයක් කරලා වසර ගණනාවක් තිස්සේ බලාගෙන ඉඳ සිද්ධ වෙලා තිබෙනවා ඒ චිත්‍රපටය එළියට දෙන්න. ඉතින් කවුද නව අධ්‍යක්ෂකවරේ චිත්‍රපටයක් හදන්න පෙළඹෙන්නේ? තමන්ගේ පළමු චිත්‍රපටියම අවුරුදු 4-5 ප්‍රමාදයට ලක් වෙනවනම් ඔවුන් මේ ශේත්‍රයේ ඒ චිත්‍රපටයේ තියෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර බලලා අලුත් චිත්‍රපටයක් නැවත කරන්න කොච්චර කාලයක් පමා වෙනවද? ඒ නිසා කරු සභාපතිතුමනි, මේ නව අධ්‍යක්ෂකවරු මූණ දීලා තියෙන ගැටලුව පිළිබඳ අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ කරු සභාපතිතුමනි, අපි කිසිසේත්ම මේ ශේත්‍රයේ මේ දූපතේ සීමාවේ තිබා ගත යුතුයි කියලා අපි ස්ථාවරයක නැහැ. ඒ නිසා ලෝකයේ චිත්‍රපටයේ, සාහිත්‍යයේ, කලාවේ සිද්ධ වෙන වර්ධනයන් අපි උකහා ගන්න ඕනකම තිබෙනවා. අපේ සිනමා ශාලාවක විදේශ චිත්‍රපටයක් පෙන්වීම පිළිබඳ අපේ විරෝධයක් නැහැ. ඒවා ලෝක විශ්වීය භාෂාවක්. ඒක ලෝකෙ පුරා පරිහරණය වෙන්න ඕන. ඒක ලෝකෙ පුරා ප්‍රේක්ෂකයන්ට එන්න ඕන. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ගලාගෙන ආවේ මොනවද? අපිට ඉංග්‍රීසි චිත්‍රපටය ආවා. රුබී සිනමා ශාලාව ඉදිරිපිට කරු සභාපතිතුමනි, අම්මටයි තාත්තටයි දරුවන්ටයි එකට අත්වැල් වන්දකට යන්න බෑ. පෝස්ට්‍රේ බලබල. අපිට විදේශ චිත්‍රපට ගෙනාවා. අපිට කොම්පඤ්ඤ වීදියේ රියෝ සිනමා ශාලාව ඉස්සරහා යන්න බෑ. අම්මටයි තාත්තටයි දරුවටයි එකට චිත්‍රපටයේ කටවුට් එක බලබල. මෙන්නගෙන අපේ චිත්‍රපටය. එනිසා ලෝකයේ සාහිත්‍යයේ චිත්‍රපටයේ සිද්ධ වෙන මහා නැවුම් වර්ධනයන් අපි උකහා ගන්න ඕන. හැබැයි තමුන්නාන්සේලාගෙන ඉතාමත් බාල වර්ගයේ චිත්‍රපටි ගෙනල්ලා අපේ ප්‍රේක්ෂකයෝ විශාල රසවින්දනය මොට්ට කරවන ලද ජනතාව බවට පත් කරා ගරු සභාපතිතුමනි. එනිසා මේ ජාත්‍යන්තර චිත්‍රපටි විශේෂයෙන් විදේශ චිත්‍රපටි මේ ගලාගෙන එන එක පිළිබඳව යම් ප්‍රමිතිකරණයකට අපි ලක් කළ යුතු තිබෙනවා. මොකක් කර ඉංග්‍රීසි චිත්‍රපටයක්, මොකක් කර විදේශ චිත්‍රපටයක් පෙන්වන එක නෙවෙයි අරමුණ තිබෙන්නේ. ලෝකයේ ඇති වී තිබෙන මහා නව වර්ධනයන් අපේ සමාජ වෙත පෝෂණය කරන, සමාජ වෙත ගෙන යන්න ඒ සඳහා අවශ්‍ය වෙන ඉඩකඩ තමයි නිර්මාණය කළ යුතු වන්නේ. ඒ සඳහා විශේෂම කරු සභාපතිතුමනි, චිත්‍රපට සංස්ථාව නොකරත් අපේ රටේ අධ්‍යක්ෂකවරු මැදිහත් වෙලා පවත්වගෙන ගියා ජාත්‍යන්තර සිනමා ශාලාවක් දැන් වසර දෙකක්. කලින් වසරේ සහ ගිය වසරේ. හැබැයි කලම්බු ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් කියලා ඒක කරු සභාපතිතුමනි, අපේ රටේ නව නිර්මාණ කරන අයට, ඒ ශේත්‍රයෙන් අයට, ප්‍රේක්ෂක ජනතාවට ලෝකයේ ඉතාමත් ගුණාත්මක භාවයෙන් සකස් කරලා තියෙන චිත්‍රපට බැලීමේ අවස්ථාවක් තිබුණා. හැබැයි අධ්‍යක්ෂකවරුන්ගේ පෞද්ගලික වමනාවක් තමයි කරන් ගියේ. හැබැයි පෞද්ගලික වමනාව මත කාලයක් කරන්න බැවුන් අවස්ථා දෙකක් කරා. මේ අවස්ථාවේ මේ අවුරුද්දේ කරු සභාපතිතුමනි ඔවුන්ට ඒක කරන්න හැකියාවක් නැහැ. එය කළ යුතු වන්නේ චිත්‍රපට සංස්ථාව මැදිහත් වෙලා. ඒ චිත්‍රපට සංස්ථාවේ වගකීමක්. ඒ වගේකයි මත් කරලා තිබෙන්නේ. ඒ ප්‍රේක්ෂකයන්ගේ, ඒ අධ්‍යක්ෂකවරුන්ගේ පුද්ගලික කාර්යභාරයක් නෙවෙයි. ඒ නිසා තමුන්නාන්සේ ඒ පිළිබඳ අවධානය යොමු කරාවි කියලා මා කල්පනා කරනවා. ඊළඟ ගරු සභාපතිතුමනි, අපේ රටේ මූණ දීලා තියෙන ඊළඟ දෙවන්තම ඛේදවාචක තමයි ටෙලි නාට්‍ය. අපි දන්නවා අනෙක් සෑම ශේත්‍රයකටම වඩා ක්‍රමානුකූලව වර්ධනය වෙමින් තිබෙන, ජනමනසට වැඩියෙන්ම බලපෑම් කිරීමේ ශේත්‍රය බවට අද පත් වෙලා තිබෙනවා ටෙලි නාට්‍ය. මොකද තමන්ගේ ගෙදර සාලෙට එනවා, එනිසා කැමති වුණත් අකමැති වුණත් තමන්ට බැලීම සඳහා පෙළඹවීමක් ඇති කරනවා. එනිසා අද මේ ශේෂ්ත්‍රය ගරු සභාපතිතුමනි කරුණු කීපයක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න නිර්මාණකරුවන් තමයි අද විශාල අනතුරුකට මුහුණ දීලා තිබෙනවා. අද සමහර අයට ගරු සභාපතිතුමනි නිර්මාණකරුවන්ට සිද්ධ වෙලා තිබෙනවා කොන්ත්‍රාත්කරුවන් බව, ඒ කියන්නේ කොන්ත්‍රාත් වැඩපලක වැඩ කරන මිනිසුන් බවට පත් වෙන. පැයකට මෙච්චරයි, පැය දෙකකට මෙච්චරයි, දවස් භාගයකට මෙච්චරයි මේ මොකක් සිද්ධ වෙලා තිබෙන්නේ? ඒවා නිර්මාණද? ඒවා නිකන් රොබෝවරු දාලා හදනවා වගේ වැඩක් නේ. මොකද්ද වෙලා තිබෙන්නේ? දවසට ගෙවන්න, නිර්මාණයට ගෙවන එකක් නෙවෙයි, පැයට ගෙවන්න. ඒවා තියෙනවා ගරු සභාපතිතුමනි. අපේ ගම්වල තිබෙනවා ගරු සභාපතිතුමනි පැය භාගයක් කුඹුර කපන්න ඉන්න. මම මෙච්චරක් දෙන්නම්. පැය දෙකක් කුඹුර කපන්න ඉන්න. මෙච්චරක් දෙන්නම්. දවස් දෙකක් අත්වට දෙන්න ඉන්න. මේ ජාතිය වැඩක් නේ. ඒ නිසා සාමාන්‍ය ශ්‍රමිකයන්ගින් මේ නිර්මාණශීලී ශ්‍රමිකයා වෙන් කරගන්නේ කොහොමද? ඒ වෙන් කරගන්න ඕන කොහොමද තිබෙන? ඔවුනුත් සාමාන්‍ය ශ්‍රමිකයන් බවට පත් වෙලා තිබෙනවා. ඔවුන් ඊට වඩා යම් නිර්මාණාත්මක දෙයක් තමයි ඔවුන් ඇති කරනු ලබන්නේ. ඒට අවශ්‍ය වෙන සාධාරණ මානසිකත්වය ගොඩනැගිය යුතු තිබෙනවා. නමුත් ඇති වී තිබෙන ඒ තත්ත්වය තමයි ඔවුන්ගේ ආදායම බැලුවත්, ඔවුන්ගේ මෙහෙ ගන්න ආකාරය බැලුවත් විශාල ඛේදවාචකයකට අද උන් ලක් කරලා තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙනවා ගරු සභාපතිතුමනි. අපි දන්නවා මේ ශේෂ්ත්‍රේ කටකතා ඕන තරම්. ඒවා කටකතාම නෙවෙයි ඇත්ත. කල්පනා කරලා බලන්න ගරු සභාපතිතුමනි. ඇමතිවරයෙකුට සිද්ධ නිර්මාණ ශිල්පියෙකුට සිද්ධ වෙනවා නම් ටෙලි නාට්‍යයක් දාගන්න 50,000ක් දෙන්න ඇමතිවරයාට. මොකද ඒ රට නිර්මාණකරුවට සිද්ධ වෙලා තිබෙනවා නම් ඇමතිවරයාට ලිංගික අල්ලස් දෙන්න නාට්‍යයක් දාගන්න. මොකද ඒ රට? මොකද ඇමතිවරු? අපි තමුන් වහන්සේලාගෙන් අහන්න. ඇමතිවරයාගේ කාර්යභාරය මේ දේ මෙහෙවලා සමාජයේ පෝෂණය කරන්න. හැබැයි සිදු වී තිබෙන දේ තමයි ඇමතිවරයාට කප්පම් ගෙවන්න වෙලා තියෙනවා. නාවින් ඇමතිතුමා කියන පරණ කාලේ කියලා. ඒකද එතුමත් හිටපු කාලේ. දැන් මේ ආණ්ඩුවේ නෙවෙයි. ආ රයිට්. රයිට්. මේ ආණ්ඩුවේ තාම ආවේ නැති වෙති බලමු. මම මේ කියන කල්පනා කරලා බලන්න. ඇමතිවරයා ඉන්නේ ඒ ශේෂ්ත්‍රයේ මෙහෙවන්න. ඒක කළමනාකරණය කරන්න. ඒක ප්‍රතිපත්ති හදන්න. ඒක වර්ධනය කරන්න. හැබැයි ඒ ඇමතිවරයා නාට්‍ය දමා ගැනීම වෙනුවෙන් 50,000ක් ඉල්ලනවා. නාට්‍ය දමන්න ලිංගික අල්ලස් ඉල්ලනවා. මොකද්ද මේ? ඒක කොටසකට 50,000ක් ඉල්ලනවා. සමුනාසර කල්පනා කරලා බලන්න මේ රාජ්‍යයන් මේ ශේෂ්ත්‍රය ඇති කළ තිබෙන විනාශයේ තරම. මා දන්නේ ඒක දැන් මොනතරම් ප්‍රමාණයකට ඒක ලිහිල් වෙමින් යනවද කියලා මා දන්නේ නැහැ. නමුත් නරක ආභාෂයන් අපේ රටේ සාමාන්‍යයෙන් ගත්තත් කන්ටිනියු වෙනවා. එහෙම එක වෙන්නත් හොඳයි. හොඳයි. සාමාන්‍ය මම කියන්නේ පොදුවේ ගත්තොත් නරක ආභාෂයන් කන්ටිනියු වෙන සමාජයක් අපේ රටේ තිබෙන්නේ. හොඳ ආභාෂයක් આવොත් ඉතයි ඉක්මනින් අයින් වෙනවා. දැන් එතකොට මේ ශේෂ්ත්‍රය කරු සභාපතිතුමනි අද මා නැවතත් කියන්නේ මේ විදේශ ටෙලි නාට්‍ය පිළිබඳව අපි මේ දූපත් සාකච්ඡාවක් නෙමෙයි අපි ගියේ. මොකද විදේශයේ තාක්ෂණී නිර්මාණවලින් ඉහළ ටෙලි නාට්‍ය නිර්මාණ වෙනවා ලෝකෙ. ඒවා අපේ රටේ ප්‍රේක්ෂක ජනතාවටත් ලබා ගැනීම සඳහා මේ නාලිකාවලින් ඉඩ ප්‍රස්ථා ලබා දීම වැරද්දක් නැහැ. හැබැයි අද සිද්ධ වෙලා තියෙන එක නෙවෙයි ගරු සභාපතිතුමනි. නාලිකාවල ප්‍රධාන මාර්ගය බවට පත් වී තිබෙනවා තමන්ට ආදායමක් උපයා ගැනීම. ඒ කියන්නේ නාලිකාවලට වෙන විකුණන්න දෙයක් නැහැනේ. නාලිකා මුහුණ දෙන අර්බුදයක් අපි දන්නා ඔවුන්ට තිබෙන්නේ වෙළඳ දැන්වීම විකුණන්න විතරයි. වෙන ඕනෑම කර්මාන්තයකට පුළුවන්කම තිබෙනවා ගරු සභාපතිතුමනි. වෙන දෙයක් විකුණන්න, භාණ්ඩයක් හදලා විකුණන්න පුළුවන්. හැබැයි ටෙලි නාට්‍යයකට විකුණන්න තිබෙන්නේ වෙළඳ දැන්වීම විතරයි. එතකොට ඔවුන් පෙළඹෙනවා එකක් ඔවුන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරගන්න ඕන, ඒ සඳහා යන වියදම අඩු කරගන්න ඕන, අනිත් එක ආදායම් උපයා ගැනීම වෙනුවෙන් වෙළඳාම් ගන්න ඕන. මේ වෙළඳ දැන්වීම් ගන්න ඕන. මේ දෙක මත තමයි මේ සියලු රූප වහින් නාලිකාද රඳා පවතින්නේ. හැබැයි අපි තේරුම් ගන්න ඕන එකමත් තිබෙනවා රූප වහින් නාලිකාවේ ප්‍රාග්ධනෙ ඔවුන් යොදවන ලද ප්‍රාග්ධනෙ ඔහුගේ වෙන්න පුළුවන්. ඒ ආයතනයේ බිල්ඩින්, ඒ ආයතනයේ කළමනාකරණය ඔවුන්ගේ වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා නෙවෙයි, ඔවුන් මේ රටේ පොදු ජනතාවට අයිති සංඛ්‍යානෙ උපයෝගී කරගනිමින් ජනතාව වෙත මතයක් ගෙනියනවා. එනිසා සෑම ව්‍යාපාරයකටම වඩා විශේෂම රූපවාහිනී නාලිකා ව්‍යාපාරේ වෙනස්, ඒක සමාජයත් එක්ක බැඳීමක් තිබෙනවා. සන්ලයිට් හදනවා නම් කැමති කෙනා ගන්නවා, අකමැති කෙනා විසිකනවා, නොගෙන ඉන්නවා. පාන් හද බේකරිය කැමති කෙනා පාන් ගන්නවා, අකමැති කෙනා පාන් නොගෙන ඉන්නවා. මේක එහෙම නෙවෙයි. මේක තියෙන සමාජයත් එක්ක අත්තරින්න බැලි අනුලංගනීය වගකීම. ඒක අත්තරින්න බෑ. හැබැයි අද සිද්ධ වෙලා තිබෙන තමයි මේ බොහෝ නාලිකා තමන්ගේ ගරු සභාපතිතුමනි වෙළඳ උපාය මාර්ගිට අද ටෙලිනාට්‍ය තීරණය කරන්නේ ගොඩාක් නාලිකාවල ගරු සභාපතිතුමනි
ටෙලිනාට්‍ය පිළිබඳ තියෙන විද්වත් සභාවක් විසින් නෙවෙයි මාකටින් එක විසින්. වෙළඳාංශය තමයි ඒකේ තියෙන වෙළඳාංශය තමයි නාට්‍ය තීරණය කරන්නේ. හැබැයි ඔවුන් තමයි තීරණය කරන්නේ මේක විකුණන්න පුළුවන්ද? කොතර විකුණන්න පුළුවන්ද? ඒක ටෙලිනාට්‍ය යනවද? දානවද නැද්ද? තෝරනවද නැද්ද කියලා තීරණ එක මාකටින් එකේ වැඩක් වෙලා තියෙනවා. ඔව්. ඉතින් එතෙන්ට අද ඇවිල්ලා තිබෙනවා. ඒ නිසා සිදුවී තිබෙන මේක දැන් අද තරඟයක් බවට පත් වෙලා රූපවාහිනී නාලිකාව ඔව්
විනාඩි 3යි තියෙනවා.
ගරු සභාපතිතුම මම හිතන්නේ අපි ටිකක් 11 මාට අද පටන් ගන්න තිබුණේ දැන්ට ගිහිල්ලා තියෙන විනාඩි 20යි. අපිට කාලය ටිකක් ඉතුරුනා නේ අද ටිකක්. ඒ කියන්නේ වේලාසනින් පටන් ගත්ත විවාදෙ.
ඔය ඔබතුමා ස්ටාර්ට්
අපි 10යි 11 මාට පටන් ගන්න තිබුණා අපි කලින් පටන් ගත්තා.
ඔකේ.
එතකොට මම මේ කියමින් හිටියේ ඒ නිසා මේ ශේස්ත්‍රී මේ විදෙස් ටෙලිනාට්‍ය පිළිබඳව යම් ප්‍රමිතිකරණයකට අපි ලක් කරන්න ඕනකම තිබෙනවා. මොකද යම් වර්ගීකරණයකට ලක් මම මේ කියන්නේ තහනම් කිරීමක් පිළිබඳ සාකච්ඡාවක් නෙමෙයි මොකද වර්ගීකරණයකට ලක් කළ යුතුද? ඒ වගේම දේශීය ටෙලිනාට්‍යත් යම් වර්ගීකරණයකට අපි ලක් කළ යුතු තිබෙනවා. ලක් කරලා යම් සහතිකයක් අපි ලබා දිය යුතු තිබෙනවා. මේ නාට්‍ය මේ වර්ගීකරණයට අයත් මේ නාට්‍ය මේ වර්ගීකරණයට අයත් කියලා එකක් මාගේ අදහසක් නෙමෙයි මේක. ඒ නිර්මාණ ශිල්පීන්ගෙන් ඇවිල්ලා තිබෙන අදහස. ඔන්න යම් වර්ගීකරණයකට ලක් කරන්න. ඒ වර්ගීකරණයකට ලක් වෙන නාට්‍යයකට යම් අවුම ඉලක් කියන්නේ. අද සිද්ධ වෙලා තිබෙන දේ තමයි මේ නාට්‍යයක් හදාගෙන මේ නිෂ්පාදකින්ට මේ අධ්‍යක්ෂකරුන්ට සිද්ධ වෙලා තිබෙනවා නාට්‍ය අරගෙන යන්න සිද්ධ වෙලා තිබෙනවා මා නාලිකා පිටිපස්සේ. ඒක අයිතිකරුව අඳුනනවද කියලා අහනවා. ඒක මාකටින් එකේ කවුරුත් අඳුනනවද කියලා අහනවා. ඒක ඇමති අඳුනනවද කියලා අහනවා. මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? තමන් හදපු නාට්‍ය අරගෙන නිකන් අර තෙල් බෙහෙත් වෙලෙන්දෝ වගේ නාලිකා පස්සේ යන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ தත්ත්වේ මඟහැරලා හැම නාට්‍යයකටම යම් වෙළඳපොළ වටිනාකමක් ලබා දෙන තත්වයක් හදන්න ඕන කරු සභාපතිතුමනි. මොකද ඒක ඔවුන්ට යම් නිෂ්පාදන වියදමක් වෙනවා. ඒ නිෂ්පාදන වියදම තමන්ට උපයා ගන්න බැරි නම් ඔවුන්ගේ නිෂ්පාදනය වියදම අඩු කරන්න ඕන. නිෂ්පාදන වියදම අනිවාර්යයෙන්ම මොකක් හරි නිර්මාණයක ගුණාත්මක භාවයත් එක්ක රඳාපවතින. ඒ නිසා මේ ශේත්‍රය පිළිබඳ තමුන්වහන්සේගේ අවධානය. ඒ වගේම අපි දන්නවා අනෙක් හැම ශේත්‍රයක්ම ගත්තොත් දැන් මොනව වුණත් කලා මණ්ඩලයක් තිබෙනවා. ඒකත් එක්ක අනුබද්ධව ඒකට යටත් සාහිත්‍ය අනු මණ්ඩලය තිබෙනවා. එහෙම නැත්නම් නාට්‍ය අනු මණ්ඩලය තිබෙනවා. හැබැයි ටෙලිනාට්‍යයට එවැනි අනු මණ්ඩලයක් ගොඩනැගි මොකක් හරි මණ්ඩලයක් නැහැ. ඒ නිසා මේක නියාමනය පිළිබඳව යම් මණ්ඩලයක් ගොඩනැගී කෙරී තමුන්වහන්සේලා අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඒ වගේම මේ අයගේ වෘත්තීමය ගරුත්වය ආරක්ෂා කිරීම පිළිබඳව යම් වෘත්තීමය එක පැත්තකින් උන් වෘත්තීමය මට්ටමට ගේන්න ඕන. ඒක රජයේ වගකීමක්. ඒ සඳහා අධ්‍යන ආයතන ගොඩනගන එක, ඒ සඳහා අවස්ථා සකස් කරන රජයේ වගකීමක්. මොන් වෘත්තීමය ශේස්ත්‍රයේ වගකීම් බවට පත් කිරීම සඳහා තමුන්වහන්සේලා අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. එනිසා ගරු සභාපතිතුමනි, මේ ටෙලිනාට්‍ය ශේස්ත්‍රය තමයි අද අපේ නිර්මාණකරුවන්ට, ඉතාම ප්‍රබල නිර්මාණකරුවන්ට අද සිද්ධ වෙලා තිබෙනවා. ඉන්දියානු ටෙලිනාට්‍යයේ හඬකවන් කේදවාචක අපිට හඬ ඇහෙනකොට ගරු සභාපතිතුමනි අපි දන්න මේ අහවල් නිලිය නේද, අහවල් නළුව නේද කියලා. රටේ මහා ප්‍රභාමත් චරිතවලට අද හඬකවන්ගන්ගේ ශිල්පීන්ගේ වෘත්තියට තල්ලු වෙන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ කියන්නේ රූපවාහිනී නාලිකාවල වැදගත්ම බෙල්ට් එක පෙන්වන අවස්ථා ටික අද මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? විදෙස් ටෙලිනාට්‍ය විසින් ගිලගෙන තිබෙන එකක් එක ලාභය කිසිදු බොහෝ වගත්තු. ගරු සභාපතිතුමනි, අපි දකිනවා සමහර නාට්‍ය මැදසාලෙට එනවා නේද? නැන්දම්මා ඉන්නවා, අහිංසක ඒලියක් ඉන්නවා, නොතේරන පුතා ඉන්නවා නාට්‍ය. ඉතින් නැන්දම්මයි ඒලි රණ්ඩු වෙනවා, පුතාට මේක තේරෙන්නේ. එක දවසක් සාරි ඇඳගෙන රණ්ඩු වෙනවා, ඊළඟ දවසේ ගවුමක් ඇඳගෙන රණ්ඩු වෙනවා. ඉතින් අපේ ගෙවල් වල ඒක දිහා බල්ලා කියනවා අපේ ගෙදර වගේම තමයි රණ්ඩුමයි කියනවා. මොකද්ද මේ නාට්‍ය? අපි තමුන්වහන්සේ බලන්න මේ නාට්‍යයක් ගරු සභාපතිතුමනි, මේ නාට්‍යයක් ගරු සභාපතිතුමාට අවශ්‍ය නැහැ මැදසාලේ ඉඳන් බලන්න. රූපහානිය ඕන්නේ නැහැ, කාමරේ නම් අහන්න පුළුවන්. මුවන් පැලස්ස වගේ බලන්න, කාමරේ නම් අහන්න පුළුවන්. ඉතින් මෙවැනි තත්වයකට මේ අපේ රට ප්‍රේක්ෂක ජනය කොතෙන්ටද ගෙන යන්නේ? එනිසා මේ නාලිකාවලට තමන්ගේ වෙළඳාම, තමන්ගේ ආයතනය පවත්වාගෙන යාම පිළිබඳව මූල්‍ය වගකීම් ඔක්කොම තියෙන අතර හැබැයි නාලිකාවල තියෙන සමාජ වගකීම් අත්හරින්න එපා කියලා අපි උන්ගෙන් ඉල්ලා හිටිනවා. උන්ට සමාජ කාර්යයක් තිබෙනවා. ඒ සමාජ කාර්ය ඔවුන් නේබරින් ඉටු කළ යුතු තිබෙනවා. එනිසා මේ ශේත්‍රය ඇති වී තිබෙන මේ කඩාවැටීම අද නිර්මාණකරුවන් එවැගේම නිර්මාණ එවැගේම ප්‍රේක්ෂක ජනයා විශාල අර්බුදකාරී රැසකට මුහුණ දීලා තිබෙනවා. එනිසා තමුන්වංශක අවධානය යොමු කරනවා මේ ශේත්‍රය පිළිබඳව වඩාත් වැඩි අවධානයක් යොමු කරන්න කියලා. ඊළඟ ගරු සභාපතිතුමනි විශේෂම වේදිකා නාට්‍ය අපි දන්න අපේ රට එක කාලයක් සමාජ පෝෂණයේදී සමාජ මත හැසිරවීමේදී විශාල කාර්යභාරයක් මේ වේදිකා නාට්‍ය විසින් ඉටු කරනු ලැබුවා. අපිට මතකයි බොහෝ විශ්වවිද්‍යාලවල సౌందర్యవేదీన్ రసాస్వాదయ సహిత మినిస్ ప్రజావ గుడనగీమట మే వేదికా నాట్య ఇవహల్ునా హబై అద అపే రట గియోత్ మే కొలమ నగర వేదికా నాట్య నరబన తరకట అపి గిహిల్ల బెలువోత్ ఇతా సీమిత ప్రేక్షక సంఖ్యావత్ తమై నాట్య బలన సాలావ పిరిన్ ఇన్న బోహే వగే హబై సిద్ధ వేలా దీ తమై పెతిరిచ్చ కండాయమక్ నేవి అడుమ తరమే అపి నాట్య బలన గియోత్ గరు సభాపత్తుముని అద నాట్య బల్ల తవ నాట్య బలన ఇలంగ దవస గియోత్ ఈయే హిటపు ఏజెన్సీయట 20 30ක් ఇన్నో එන පැතිරිච්ච ප්‍රේක්ෂක පිරිසක් අපිට නෑ අද. අද තියෙන ප්‍රේක්ෂක පිරිස ගොඩයි හැබැයි ඒගොල්ලෝ නාට්‍ය ගොඩක් බලනවා. ඒකයි මේ සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා එකක් තමයි රජයක් හැටියට මේ ප්‍රේක්ෂක ඝනත්වය වැඩි කරන්න ඕන. මේක ඉතා සීමිත කොළඹ නගරේ ගත්තොත් ඉතා සීමිත පිරිසකට. මහරගම කවුරුවත් ගිල මා දන්නේ නෑ. ලුම්බිනියේ නාට්‍ය මේ ලයිනල් වෙන්ටගේ නාට්‍යයක් බලන අපිට හම්බ වෙන්නේ නෑ. ඒක එක එක කුඩා කණ්ඩායමකට මේක සීමා වෙමින් තිබෙනවා. ඒ නිසා පැතිරිච්ච ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය කරේ ගොඩනැගීම පිළිබඳව තමුන්නාන්සර්ග අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ තමයි ප්‍රධාන වශයෙන් ගත්තාම අද කොළඹ නගරයේ නාට්‍ය පෙන්වා ගැනීම සඳහා හොඳ රංගහලක් නැති ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා. ලුම්බිනි රංගහල අලුත් වැඩියා කරමින් තිබෙනවා. අවුරුද්දකට ආසන්න කාලයක් එලිටිස්ටර් රංගහල කවදා හදලා ඉවර වෙයිද දන්නේ නැහැ. මම දන්නේ අදවත් ඇමතිතුමා උත්තරයක් කියදෙන කියන්නේ කොයි ඇමති දන්නේ නැහැ. හරි කාර්ද මම දන්නේ නැහැ. හරි එලිටිස්ටර් එක දැන් අවුරුදු 4කට ආසන්න කාලයක්. ජෝන්ද සිල්වාකට මොනව වෙයිද දන්නේ. ඉතින් මොකේද නාට්‍ය පෙන්වන්නේ? ඔව් ඊට මම කියන ගත්තොත් එන ජෝන්ද සිල්ලා එක ඊට පස්සේ ලුම්බිනිය ඊළඟට එලිපිස්ටන් එක ගත්තොත් ඊට පස්සේ අපිට ඉතුරු වෙලා තියෙන්නේ පෞද්ගලික අංශ තියෙන ලයින් ලයිනල් වෙන්ට් එකක් ඊට පස්සේ ටවර් එකක් විතරයි ඊට පස්සේ මිනිතියට කීපයක් තියෙන ඔච්චරයි තියෙන්නේ. ඒ නිසා කොළඹ නගරයේ අද ප්‍රමිතියෙන් යුතු රංගශාලා නැති ප්‍රශ්නයකට මුහුණ දීලා තිබෙනවා. හැබැයි කොළඹ නගරයට මේ තත්ත්ව නම් පරිදීයේ පිටි නගරවලට මුහුණ දීලා තියෙන තත්ත්ව මීට වඩා භයානකයි ගරු සභාපතිතුමනි. කල්පනා කියලා බලන්න අනුරාධපුරේ නාට්‍යයක් පෙන්වන්නේ කොහෙද? මුණරාගල නාට්‍යයක් පෙන්වන්නේ කොහෙද? මන්නාරමේ නාට්‍යයක් පෙන්වන්නේ කොහෙද? ගරු සභාපතිතුමනි මේ හැම ශේත්‍රයක්ම ගොඩක් ඒවා නාට්‍ය පෙන්වන්න ඉස්කෝලවල තියෙන ප්‍රධාන රංගහල. ඉස්කෝලේ තියෙන රංගහල. ඉස්කෝලේ තියෙන රංගහල ගරු සභාපතිතුමනි ඉස්කෝලේ වැසිකිළිය වගේම තමයි රංගහලට අනුබද්ධ වැසිකිළිය. මේ නාට්‍ය ශිල්පීන්ට ගිහිලා තමන්ගේ ඇඳුම මාරු කරගන්න. තමන්ට නාට්‍යයක් පෙන්වන්න අවශ්‍ය මානසිකත්වය දාගන්න. තමන්ට වැසිකිළි කැසිකිළියන්. එහෙම තත්ත්වයක් නැත්නම් කරගෙන නාට්‍ය පෙන්වනවා. මොකද මේ වෙලාව තියෙන ගරු සභාපතිතුමනි ඒක හොඳයි ගරු සභාපතිතුමනි හැම චරිතම හිඟන චරිතයක් තියෙනවනේ හැම චරිතම නේ ඉන්දියානු ඉන්දියාවේ වීදිවල සැරිසරන හිඟන්නන් පෙන්වීම නම් හැම නාට්‍යකම ඔය රංගහලෙ පෙන්වන්න පුළුවන් මොකද ඔය වැසිකිළියත් හොඳයි ඒකට ඔය කැසිකිළියත් හොඳයි ඒකට ඒකට හොඳම පරිසර තත්ත්වය හදලා තිබෙනවා හැබැයි නාට්‍යයක් පෙන්වන්න පුළුවන් රංගහලවල නෑ දැන් තමුනාසල අඩුම තරමි මේ අයවැය ලේකණිකේ මේ අවුරුද්දවත් වෙන් කරන්න මං කියන්නේ එකපාර හැම දිස්ත්‍රික්කෙම නෙවෙයි ප්‍රධාන නගර කීපයකට රංගවල් 7-8ක් හදනවා කියලා තීරණයක් ගන්න. ඒකට මුදල් වෙන් කරන මේවා ඇවිල්ලා තමුනාසල අධිවේගී මාර්ග හදන්න කොච්චර සල්ලි වෙන් කරනවද? තමුනාසල වරායක් හදන්න කොච්චර සල්ලි වෙන් කරනවද? ඒවා පමණක් නෙමෙයි සංවර්ධනය කියන්නේ. තමුනාසලගේ සංවර්ධනය පිළිබඳ තියෙන ඔළුවේ ගොඩ නැගිලා තිබෙන අදහස් වෙනස් කරගන්න. සංවර්ධනය කියන්නේ ගොඩ නැගිලි විතරක් නෙවෙයි. සංවර්ධනය මිනිසුන්ගේ අධ්‍යාත්මත් එක්ක සම්බන්ධයි. මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය නොවුණු සංවර්ධනයක්. ඒ මිනිසුන්ට වැඩක් නෑ. අපිට එහෙම නෙවෙලා තිබෙන අපිට ගොඩනැගිලි ඉතුරු වෙයි අපිට පාලම් ඉතුරු වෙයි අපිට පාරවල් ඉතුරු වෙයි අපිට සමාජයක් ඉතුරු වෙන්නේ නේ ඒ නිසා පාරවල් වලට ඔබතුමා දන්නවා හයිවේ එකට කීයක් වෙන් කරන නුවර හයිවේ එකට කල්පනා කරලා බලන්න හැබැයි නුවරට හයිවේ එකට වෙන් කරන එකෙන් 1%ක් රංගහල් වලට වෙන් කරන්නේ නෑනේ ඉතින් තමුනවාසලක් මොකද්ද මේ ආකල්පය සංවර්ධන කියන්නේ ගොඩනැගිලිද පාරවල්ද මම්මාවක්ද ඒව විතරක් නෙවෙයි මිනිස් සමාජ අධ්‍යාත්ම පෝෂණයකින් කිරීමකින්තර සමාජය පවතින්නේ නේ අදේ සමාජයට ඇති වී තිබෙන ඛේදවාචක මේක විශේෂම 77න් පස්සේ අපේ සංවර්ධන පිළිබඳ නිර්ණායකයන් වෙනස් වුණා සංවර්ධන කියන්නේ ගොඩනැගිලි බවට සංවර්ධන කියන්නේ පාරවල් බවට සංවර්ධන කියන්නේ ලයිට් වතුර බවට පත් කරා ඒවා අවශ්‍ය නැහැ කියන එකයි මම මේ කියන්නේ. හැබැයි ඒ සමගාමීව මිනිසුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කළ යුතු තිබෙනවා. ඒ සියල්ල අත්තරපු ගමනකට තමයි වාසල යොමු වෙලා තිබෙනවා. ඒ නිසා අයවැය ලේඛන දිහා බැලුවොත් අයවැය ලේඛන මුළු ක්‍රියාවලිය මොකද තිබෙන්නේ? මුළු ක්‍රියාවලියම ගොඩනැගිලා තිබෙන ගොඩනැගිලි පාරවල් මන්පාවත් කෙරෙහි තමයි වැඩිපුර අවධානය යොමු කරලා තිබෙන්නේ. හැම ඇමතිවරයාම හැම ජනාධිපතිවරයාම පුරාජාරු ගහන්නේ මොකද්ද? මම පාරවල් හදුවා, මම පාලම් හදුවා කියලා. හැබැයි කියනවාද මම රඟහල් හදුවා කියලා. එම කවුරුවත් කියන්නේ නැහැ. හැදුවා කියන්න පුළුවන් නෙළුම් පොකුණු රඟහල. හැබැයි ඒක නාට්‍ය කරුවන්ට නාට්‍යයක් වෙන්නත් බෑ. ඒක පුළුවන් ව්‍යාපාරිකයන්ට ෆන්ක්ෂන් තියන්න පුළුවන්. මොකක් හරි. ඔය ලක්ෂ 8ක් දිලක රඟහලයට විතරක් ලක්ෂ 8ක් එනවා. ලක්ෂ 8ක් දිලකද නාට්‍යයක් වෙන්නන්නේ. ලක්ෂ 10ක් න ඔක්කොම එකතු කරොත්. ඒක නෙවෙයි ලාති. ඉතින් ඒක නාට්‍යයක් වෙන්නන්න පුළුවන් දෙතන. ඒ නිසා මේ රටේ මේ නාට්‍ය කලාවේ මූණ දිලා තියෙන ප්‍රධාන වේදිකා නාට්‍ය කලාවේ මූණ දිලා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ රඟහල් ප්‍රශ්නේ. තමුනාසින් අපි ඉල්ලා හිටන මේ අය වැලේ කෙනෙක් අඩුමතරමි. අපේ රටේ ප්‍රධාන නගර කීපයක්වත් තෝරාගෙන රඟහල් ඉදිරි කිරීම සඳහා මුදල් වෙන් කළ යුතුයි. දෙකක් මොකද්ද අප්පා? මේ මං කිව්වා මේ කතාව අහලා මේ සැරේ ඔක්කොම කරන්න ගියේ කියලා. ඒ ඇහිලා තියෙන ප්‍රමාණයම තේරෙනවම කර සභාපතිතුමනි. නිලුම් බකන වගේ දෙකක්ද? ඒවා එපා කියලා කියන්නේ ඔය කියන්නේ. ඉතින් ගරු සභාපතිතුමනි, දැන් මෙච්චර වෙලා කියපු එකට හාත්පසින් වෙනස් එකක් කියපුවාම ඉතින් මම මොකටද කියන්නේ කියලා හිතනවා. හරිද? ආ බාපි කියන්නේ මේක වේදිකා නාට්‍ය පෙන්වීම සඳහා කොළඹ ලුම්බිනි අපේ එකෙක් මින් ඉවර වෙනවා නම්, ජෝන්ද සිල්ලා ඉවර වෙනවා නම්, ඉලිපිස්ටන් ඉවර වෙනවා නම් කොළඹ නගරේ මම හිතන්නේ අපිට කාලයකට ප්‍රමාණව. හැබැයි දැන් මේක අපි යන්න ඕන කොහටද? ගමට යන්න ඕන. එතකොට ඔව් ඒ පළාත් වලට යන්න ඕන. ඉතින් ඒ පළාත් වලට යන තමුන්වංශය අවධානය යොමු කරනවා. අඩුමතරමේ ඉස්සර ගරු සභාපතිතුමනි අපිට මතකයි අෆ්‍රොප් එමතුමා වරාය එමතුණාම එතුමා ඔලිවිල් වල වරායක් ඇදුවා. අපේ සෞඛ්‍ය නිමල් සිරිපාල එමතුමා සෞඛ්‍ය එමතුණාම සුනාමියට ආපු ස්පිරිතාලය බදුල්ලේ හැදුවා. අඩුමතරමේ ඔබතුමා සංස්කෘතික එමති වෙච්ච නිසා කුරුණෑගල හරි වාරිය පළාරි එකක් හදන්නකො. අඩුමතර වෙන ප්‍රතිපත්තියක් ඕන, ඒ ප්‍රතිපත්තියට ගිහිල්ලා. හරිද? වෙන ප්‍රතිපත්ති වෙන ජාතික ප්‍රතිපත්ති නැතත් නේ, ජාතික ප්‍රතිපත්ති නැතත් අඩුමතරමේ ඒ ප්‍රතිපත්තියට හරි ගිහිල්ලා එකක් දෙකක් හදන්න කියලා තමුන්වංශර කියන්නේ කුරුණෑගල. ඒක තමයි මේක ව්‍යාප්ත කරන්න ඕනකම තිබුණා. ඊළඟ තමයි විශේෂයෙන්ම අද මේ නාට්‍ය ශිල්පීන් පුහුණු වීම සඳහා කොළඹ විශේෂයෙන් ගොඩක් නාට්‍ය අපේ ඇදින්නේ කොළඹ කේන්ද්‍ර කරගෙන ආරම්භයක් වශයෙන් කොළඹ පුහුණු ක්‍රමිතනක් ඕන. ඒගොල්ලන් පුහුණු කරන්න විශාල කුලියක් ගෙවන්න වෙනවා. පුහුණු කරන තැන් වලට විශාල වෙනස අවස්ථා නැතුව තියෙනවා. ඒ නිසා නාට්‍යයක් පෙන්නනා වගේම පුහුණු කිරීමේ තැන් ටිකක් ඕන. එහෙනම් පුහුණු කිරීමේ මැදස්සන් ටිකක් තමුන්වාසේ ගොඩනගාවි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි මේ නාට්‍ය ඉදිරියට ගෙන යාම සඳහා මම හිතනවා පාසල් අධ්‍යාපනයේ අද අපිට අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා ප්‍රේක්ෂක ප්‍රමාණයක් ගොඩනගන්න. මොකද අපි මේ මොන නිර්මාණ කරත් වැඩක් නැහැ රසවින්දනයක් සහිත ප්‍රේක්ෂකයන් හදන්නේ නැත්තම්. ගායකයා වේදිකාවට නැගලා අම්මට කියනකොට ඉතුරු ටික අත්තල්ලන්න පුළුවන් නම් ප්‍රේක්ෂකයෝ නම් ඉන්නේ. මොන ලැජ්ජාවක්ද මේ රට? කල්පනා කරලා බලන්න. අනිත් පැත්ත හැදලා කියන්න තිබා ගායකයාට මොකක් කර එක. හැබැයි මොකද කරන්නේ? තාලේ අල්ලන අනිත් අතට. ඔබතුමාලා දකින්නේ නැති මේ දවස්වල. සමහරව මේක කියන්න බෑ. හැබැයි ඉතින් කරු සභාපතිතුමනි ගායකයෝ එහෙම කරන එක මම පුදුම වෙන්නේ නැහැ. මේ ඇමතිවරුත් මේක කිව්වා. ඔය වචනේම කිව්වා. මේ മന്ത്രിවරුත් ඕවා මේක කිව්වා. ඉතින් හැමතැනම කුණු වෙලා තියෙන තැනක ඒ නිසා ගරු සභාපතිතුමනි අවසන් වශයෙන් අපි කියන්නේ මේ ඇති වී තිබෙන தত্ত্বය පිළිබඳව මේට වඩා තමුන්වහන්සේලා අවධානය යොමු කරලා මේ ශේස්ත්‍රය වර්ධනය කරන්නත් මේ ශේස්ත්‍රයේ අනාගතය පිළිබඳ කල්පනා කරලා වඩාත් හොඳ දිශාවකට මේ ශේස්ත්‍රය යොමු කිරීම කෙරෙහි අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මම අවසන් වශයෙන් කියනවා 1965 සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය ලබාගත් සෝවියට් දේශයේ අග්‍රගණ්‍ය සාහිත්‍යවේදී මිහායිල් සොලෝහුව එම ත්‍යාගය ලබා ගැනීම ඉතා වැදගත් ප්‍රකාශයක් කළා. මානව වර්ගයාගේ බුද්ධියට හදවතට බලපෑම් කිරීමට සමත් විශිෂ්ට හැකියාවක් කලාව සතුව ඇත්තේය. මා අවංකවම අදහන පරිදි යමෙකුට තමා කලාකරුවෙක් යැයි හඳුනා ගැනීම සඳහා පූර්ණ හිමිකමක් ඇත්තේ ඔහු මෙම ශක්තිය මිනිසුන්ගේ හදවත් තුළ අලංකාර ලෝකයක් නිර්මාණය කිරීම සඳහා යොදා ගන්නේ නම් පමණි. මාගේ කෘති මානව වර්ගයා සිත් සතන් වඩාත් නිර්මල කිරීමට වඩාත් යහපත් වීම සඳහා මඟ පෙන්වීමට ඉවහල් වන්නේ නම් මම ඒ පිළිබඳ හුදෙක් සතුටු වෙමි. එසේ මාගේ කෘති මගින් තම සගයන් වෙත ආදරය දැක්වීමට මානව වර්ගයාගේ අභිවෘද්ධිය උදෙසා සටන් වැදීමට මිනිසා පොළඹුන් ලබන්නේ නම් මම ඒ පිළිබඳ අවංකව සතුටු වෙමි. ඒ වගේම ගරු සභාපතිතුමනි මම අවසන් කරන්නේ නිර්මාණකරුවන්ගේ නිර්මාණය සහ නිර්මාණකරුවන්ගේ ස්වාධීනත්වය පිළිබඳ ප්‍රශ්නය අවධානය යොමු කරලා. අපි දන්නවා නිර්මාණකරුවන්ට තමන්ගේ දේශපාලනයක් තිබෙනවා. ඒ කිසිවෙක් කවරෝ දේශපාලන වේදිකාවට නැගීම විවේචන ලක් නොවිය යුතුයි. ඒ තමන්ගේ දේශපාලන දැක්ම. ඔහු නාට්‍යකරුවෙක් වෙන්න පුළුවන්, ඔහු චිත්‍රපටකරුවෙක් වෙන්න පුළුවන්, ඔහු තවත් වෙනත් නිර්මාණකින් කෙනෙක් වෙන්න පුළුවන්. ඔහු මේ සමාජ පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට අනන්‍ය දේශපාලන කිරීමේ අයිතිය තිබෙනවා. ඒ නිසා අපිට කිසිසේත්ම කවරෝ රංගන ශිල්පියෙක් කවරෝ වේදිකාවට නැගීම පිළිබඳ උන්ට අපිට දේශපාලන විවේචනයක් නැහැ. හැබැයි අපිට විවේචනයක් තිබෙනවා. ඔවුන් තමන්ට ගොඩනැගී තිබෙන සමාජ වටිනාකම් ඉදා ඉතා අඩුවට ලන්සු තබමින් විකිණීම පිළිබඳ තමයි අපිට ගැටලුවක් මතුවලා තිබෙන්නේ. මහා දැවන්ත කලාකරුවන් මහා දැවන්ත කලාකරුවන් අපි දැක්කා පත් වෙච්ච ඉරනම. ඒ නිසා ඒක පිළිබඳ අපිට විවේචනයක් තිබෙනවා. හැබැයි කිසිසේත්ම නිර්මාණකරුවෙකුට දේශපාලනේ වියුක්ත වී සිටිය යුතු කියලා අපි කල්පනා කරන්නේ නැහැ. හැබැයි අනියමින් ඒ බලපෑම තිබෙනවා. තමුන්වහන්සේලට මතක ඇති සමහර නාට්‍යවල හිටපු කණ්ඩායමට සිද්ධ වෙච්ච දේ. ඔවුන් වෙන දේශපාලන වේදිකාවට නගින්න බයයි, නාට්‍ය ජාතික රූපවාහිනිය දාගන්න බෑ කියලා. තව වේදිකාවකට නගින්න බයයි, නාට්‍ය ITN එකේ දාගන්න බෑ කියලා. මම මේ ඉතිහාසය තිබෙනවා. සමහර නාට්‍ය ගරු සභාපතිතුමනි සමහර නාට්‍යවල ඒ රංගන ශිල්පිනිය වෙන වේදිකාවට නැගපුවම නාට්‍යයෙන් චරිතය අතුරුදහන් වෙනවා. මෙහෙම නාට්‍ය තිබුණා. ඔබ දන්නවා. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණත්වයට තියෙන ස්වාධීනත්වයට හානි කරන්න එපා. උන්ට දේශපාලන ක්‍රීමේ අයිතිය තිබෙනවා. හැබැයි තමුන්වහන්සේලා ජාතික රූපවාහිනිය ITN නාලිකා උපයෝග කරගන්න එපා. තමන්ගේ දේශපාලන හිතවාදීන්ට පමණක් ඉඩකඩ විවෘත කරන තැන් බවට පත් කරගන්න එපා. ඉතිහාසයක සිද්ධ වෙලා තිබුණා. වර්තමානයේත් අපි දැකන් තිබෙනවා ඉන්දේ හිට සමහර ඒවා කැපෙන විදිහ. අවශ්‍ය නම් කියන්නම්. අපි දැකලා තිබෙනවා. ඒ නිසා නිර්මාණ ශිල්පියා බයෙන් ඉන්නවා. වෙන දේශපාලනයකට ආණ්ඩුවත් එක්ක එකඟ නොවන දේශපාලනයකට වේදිකාවකට ගොඩවදින්න බයයි. අදහසක් ඉදිරිපත් කරන්න බයයි. ඇයි තමන්ගේ නිර්මාණය ප්‍රේක්ෂකයා වෙත ගෙන යන්න තියෙන මාධ්‍ය තිබෙන්නේ ආණ්ඩුව අතේ නම් ආණ්ඩුවේ මාධ්‍ය විසින් නිර්මාණකරුවාගේ ස්වාධීනත්ව හානි කරනවා. ඒ නිසා නිර්මාණ ස්වාධීනත්වය ප්‍රමණක් නෙවෙයි නිර්මාණකරුවාගේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්න තමුන්වහන්සේ කටයුතු කරාවි කියලා අපි කල්පනා කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි අපි දන්නවා අපේ රටේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ විශාල පරිවර්තන ගණනාවක් ඉදිරිපත් කරපු සිරිල් සී පෙරේරා ලේඛකයා ඊයේ පෙරේදා අපෙන් සදාටම සමුගත්තා. මම විතර ඔහු අපේ මේ එක ක්ෂේත්‍රක විශාල කාර්යබර අපි කාටත් මේ සමාජය පිළිබඳ අලුතෙන් හිතන්න, සමාජය පිළිබඳ අලුත් දිශාවකින් කල්පනා කරන්න ඔහුගෙන් කරන ලද දායකත්වය ඉතාමත් වැදගත් කාර්යයක් කියලා අපි කල්පනා කරන නිසා ඔහුට අපේ ගෞරවය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ඒ නිසා මම අවසන් කරනවා ගරු සභාපතිතුමනි, අපේ කලාකරුවන්ගෙනුත් මේ රටේ ජනතාවගෙනුත් මේක ඉල්ලලා විශේෂයෙන්ම ඉසර්ගිනි මහල්ල කතාවේ මෙහෙම එකක් තිබෙනවා. අප කල්පනා කළ පමණින් පාරේ තිබෙන කළුගල් ඉබේ ඉවත් වන්නේ නැහැ. අපි මේ කැලෑවමදී ඉදිරියට යමු. කොහේ හෝ මේ ඝන කැලෑවට අවසානයක් තියෙන්න ඕන. සාහතිකයි ගරු සභාපතිතුමනි, කොහේ හෝ මේ ඝන කැලෑවට අවසානයක් තියෙනවා. අපි හැබැයි කල්පනා කරාට අපි නිකන් කල්පනා කරමින් හිටියට පාරේ තිබෙන කළුගල් ඉබේ ඉවත් වෙන්නේ නැහැ. මේ කැලෑවමැදිම පීරන්න ඕන. හැබැයි අපි සාහතික වශයෙන් දන්නවා මේ ඝන කැලෑවට අවසානයක් තිබෙනවා. ඒ අවසානය වෙනුවෙන් හැම දිනාටම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි
ගරු සභාපතිතුමනි. සෙකන්ඩඩ් ඩොක්ටර් නලින්ද ජයදීස
ගරු සභාපතිතුමනි.
පහයි.
පහයි ස්පීච්.
විනාඩි පහයි තියෙනවා.
නෝ නෝ. I'll speak later. Only second. I'll speak later. ගරු අනුර සානායක මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද සභාව කල්තබන අවස්ථාව යෝජනාව මම ස්ථිර කරනවා.
Thank you honorable SP නාවින්න.
ගරු සභාපතිතුමනි, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර දිසානායක මෙතුමාගේ සංස්කෘතිය විෂය හා සම්බන්ධ ප්‍රශ්න හා යෝජනා සම්බන්ධව පිළිතුරු දීමට මම කැමැතියි. අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රීමා කරුණ දක්වා ඇති පරිදි සමාජයේ බොහෝ ගැටලු පවතින බවත් ඒ ගැටලු निराකරණය කර ගැනීම සඳහා තිරසාර විසඳුම වන්නේ සංස්කෘතිය හා කලාව තුළින් සම්පූර්ණ මිනිසුන්ගේ ජන සමාජයක් ප්‍රතිනිර්මාණය කිරීම බවත් මම පිළිගන්නවා. ඒ සඳහා මේ වන විට ගෙන ඇති විවිධ ක්‍රියාමාර්ග සඳහන් කිරීමට මම කැමැතියි. සංස්කෘතිය හා කලා කටයුතු තුලින් සිදුවන්නේ රසවින්දනය පමණක් නොව ඒ රටේ ආර්ථිකයට සමාජ ක්‍රමයේ වෙනස් කිරීමටත් යොදාගෙන හැකි බවත් අප වටහාගෙන සිටිනවා. ඒ නිසාවෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 331න් 300කට ආසන්න සියලුම කලාකරුවන් සහ සම්බන්ධ කර ගනිමින් ඊට අවස්ථා සලසා දෙමින් ප්‍රාදේශික සංස්කෘතික බලමණ්ඩලයේ දිස්ත්‍රික් 25 තුළ දිස්ත්‍රික් සංස්කෘතික බලමණ්ඩල පිහිටවමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. උදාහරණයක් ලෙස ගත් කල අපරගරණයේ හර්සුන් ගීත ජනගත වීම නිසා අතිවිහිති ප්‍රශ්න තේරුම්ගෙන 50-60 දශකයේ ගායක ගායිකාවන්ගේ සුභාෂිත ගීත දිස්ත්‍රික් මට්ටමට ගෙන ගොස් සංදර්ශන මාලාවක් මේ වෙනුවට සංවිධානය කර තිබෙනවා. සාරා පිරිතිරි යන තරමටම ජනතාව මෙම වැඩසටහන් නැරඹීමට පැමිණෙනවා. ඇතම් දිස්ත්‍රික්වල 105 ආදායම් ලබා තිබෙනවා. මේවාගෙන් අපට තේරුම් ගත හැකි වන්නේ යහපත් දේ මිනිසුන්ට ලබා දෙනවා නම් මහ ජනතාව ඒවා රස විඳිනවා, වැළඳ ගන්නවා. එකී ආදායමේ සංස්කෘතික බලමණ්ඩල ආයෝජන තරකර එමගින් ප්‍රාදේශීය මට්ටමට විවිධ වැඩසටහන් කිරීමට සැලසුම් කර තිබෙනවා. සංස්කෘතික මධ්‍යස්ථාන 185ක් පමණ ප්‍රාදේශීය මට්ටමින් ඉදිකර ඇති විවිධ සංස්කෘතික ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇගීම සඳහා රාජ්‍ය උත්සව 15ක් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පවත්වනවා. අද දවසේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල බණ්ඩාරනායක අනුස්මරණ සම්මන් ශාලාවේ අධිකරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා. ඇත්තම කිව්වොත් රාජ්‍ය සම්මාන උත්සව 11ක් තිබුණා. වියදම් පාලනය තුළ පවත්නා ප්‍රතිපාදන වලින්ම රාජ්‍ය සම්මාන උත්සව 15ක් මේ වසරේ අපි කරනවා. ඊට හැම දෙයකින්ම
ඔබට සම්බන්ධ වෙන නිසා බාධාවක් නෙවෙයි. ඒ කියන්නේ දැන් රාජ්‍ය උත්සව 15ක් කරනවා කියලා කිව්වනේ. හැබැයි ඔබතුමා දන්නවා මේ සැරේ රාජ්‍ය නාට්‍ය උළෙලට මොකක්ද වුනේ කියලා. ඒක රාජ්‍ය නාට්‍ය උළෙලෙත් කලා ඒ නිර්මාණ ශිල්පීන්ට සිද්ධ වුණේ නාට්‍යයක් වෙන්න.
ඒක
ඔබතුමා දන්නවා ඒක තිබෙන ගෞරවය, ඒකට තිබෙන අභිමානය සියල්ල පස්සේ කළා.
ඒක අයිති අත්වශයෙන් මට නෙමෙයි, මගේ අමාත්‍යංශය නෙමෙයි, කලා මණ්ඩලයේ අයිති තියෙන්නේ අධ්‍යාපන ශිස්ත්‍රයේ. ඒ නිසා ඒගොල්ලෝ තමයි ඒක කළේ. නෑ නෑ, නාට්‍ය අයිති කලා මණ්ඩලයේ අයිතිද? ඒ විෂය අයිති කලා මණ්ඩලයට. නාට්‍ය අයිති ඒ විෂය කලා මණ්ඩලයට ගිහිල්ලා තියෙන්නේ. ඒ කලා මණ්ඩලයෙන් තමයි ඒක පැවැත්වුවේ. රාජ්‍ය සම්මාන උත්සව 15ක් මේ වසරේ අපි කරනවා. මේ හැම දෙයකින්ම නිර්මාණය අගෙනවා. පළාත් 9 සංස්කෘතික විෂයභාර අධ්‍යක්ෂවරු කඳවා ඔවුන් සමග අපි සාකච්ඡා කළා. ඉදිරියේදී සංස්කෘතික විෂයභාර පළාත් අමාත්‍යවරු සමග ඒකාබද්ධව මේ වැඩසටහන ක්‍රියාත්මක වීමට අපි උත්සාහ කරනවා. මට දැනට අදාළ වන්නේ සංස්කෘතික විෂය යටතේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවත් කෞතුකාගාර දෙපාර්තමේන්තුවත් පමණයි. සංස්කෘතික විෂය වෙනුවෙන් 2016 වසරේ මිලියන 11,000ක් පමණ වෙන්කර තිබෙනවා. රජයේ දායකත්වයෙන් නැහැ කියලා කාටවත් කියන්න බෑ. හැබැයි ප්‍රමාණවත් නුවණ බව අපි පිළිගන්නවා. සංස්කෘති හා කලාව කියන්නේ ආදායම් උත්පාදනය කළ හැකි විෂයක්. ඒ ගැනත් අපි මේ වෙන විට හිතලා තිබෙනවා. වැඩි කිරීමට වැඩසටහන් මාලාවක් ඔක්තෝබර් මාසේ පළවෙනිදා සිට 7 දක්වා අපේගම පරිසරයේ පැවැත්වීමට කටයුතු සරසා තිබෙනවා. ඔබතුමාලටත් මම ඒ සඳහා ආරාධනා කරනවා. එෙහිදී අපේ උරුමයන් සූසැට කලාවන් පාසල් දරුවන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, පොදු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඇත්තටම මා දකින විශාල ගැටලුවක් වන්නේ අනභිභාවනීය වූ අපේ සංස්කෘති උරුමයන් හා හදයන් පරම්පරාවෙන් පරාවට නිශ්චිතව හා පැහැදිලිව පාරාවදී නොතිබීමයි. මේ සංස්කෘතික හා කලා ප්‍රදර්ශනයෙන් අපි බලාපොරොත්තු වන්නේ අපේ සංස්කෘතිය හා අවබෝධයක් හා දැනුවත් ජනතාව තුළ ඇති කිරීමයි. සභාපතිතුමනි, ඔබතුමාටත් මතක ඇති අපි කුඩා කාලයේදී අපි පෙර පුතට වඩා ඉගෙන ගත්තේ සමාජය තුළ ජීවත් වීමයි. පුද්ගලිකව ගොඩනැගෙන්නේත් ඔහු අත්පත් කරගන්න ලබන අත්දැකීම හා පළපුරුද්ද, කලපුරුද්ද, දැකපුරුද්ද, අහපුරුද්ද හා ගුරු පුරුද්ද සමගයි. අපි වර්තමානයේ දකින මේ සියලු ප්‍රශ්න විසඳීම සඳහා මෙකී සමාජ පරිවර්තන කාර්යභාරය මව්කුසේ සිටම සිදු කළ යුතුයි. ඒ නිසෙවෙන්ම අපි අපේ සොඳුරු පවුල නමින් ජීවත්වීමේ කලාව නමින් විද්‍යානුකූල දැනුමක් ලබාදීම අපේ සෞන්දර්ය හා එකිත්මිත්‍ය වීම වෙනුවෙන් වැඩසටහනක් මාලාවක් හඳුරාගෙන ක්‍රියාත්මක කරගෙන මූලික කටයුතු ආරම්භ කර තිබෙනවා. අලුත විවාහ වන අය, ගැමිණි මව්වරු, පෙරපාසල් ගුරුවරු, පෙරපාසල් දරුවන්ගේ දෙමව්පියන්, පාසල් ගුරුවරුන්, තනි මව්පිය පවුල්, තරුණයන් තරුණියන්, දහම් පාසල් ගුරුවරුන්, දරුවන්, වැඩිහිටියන් සඳහා වැඩසටහන් මාලාවක් අදාළ ඒ අමාත්‍ය සමග එකතු වී කටයුතු කිරීමට පෞද්ගලික මා මැදිහත් වී මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් සිදුකර ඒ ව්‍යාපෘති වාර්තාවක් අතිගරු ජනාධිපතිතුමා සමගත් මේ විනිට මා සාකච්ඡා කොට තිබෙනවා. සභාපතිතුමනි, මම කියන්න උත්සාහ කළේ කලා ක්ෂේත්‍රයට කලාකරුවන්ට අවශ්‍ය පහසුකාරකම් ලෙස කටයුතු කිරීම මෙන්ම ඊට එහාගිය වපසරියක තුළ පැහැදිලි දර්ශනයක් තුළ කටයුතු කිරීමට අපි මැදිහත් වී තිබෙන බව සඳහන් කිරීමටත් ඇත්තෙම දශක ගණනාවක් සිට සිදුවන සමාජ ඛාදනයේ කෙටි කාලයකින් හෝ ආචරණයකට කළ නොහැකි සියලු පෞද්ගලික මතිමතාන්තර වලින් බැහැරව සැබෑ වූ හෘදාංගම බවකින් මෙම විෂය හා බද්ධ විය යුතුය. අපගේ අපේක්ෂාව වන්නේ කලාකරුවන්ට, නිර්මාණකරුවන්ට පහසුකාරකයන් ලෙස පෙනී සිටීම පමණක් නොව ඉහළ යන සමාජයන් බිහි කිරීමයි. ඒ සඳහා මේ වෙන විටත් බිම් මට්ටමේ, ගම් මට්ටමේ රසවින්දන වැඩසටහන්, අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් මෙන්ම ගමින් ගමට ගොස් චිත්‍රපට ප්‍රොජෙක්ටර් මගින් පෙන්වමින් රූකඩ සංදර්ශන පවත්වමින් කවිමඩු වැනි වැඩසටහන් පවත්වනවා. අපි ලබන වසරේ මේ වැඩසටහන් අඛණ්ඩව හා විධිමත්ව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, දැනට රූපවාහිනි මාධ්‍ය ඔස්සේ විකාශන වෙන විදේශීය නාට්‍ය නිර්මාණ අතර අතරමං වූ නරඹන්නන් පිරිසක් ඇති බව මමද පිළිගන්නවා. ඒ විතරක් නොවෙයි, පොදු ප්‍රවාහන සේවය තුළද රූපවාහිනි ස්ථිර භාවිතා කරමින් පහත් සසවින්දනය සහිත නිර්මාණ ජනතාවගේ අකමැත්තෙන් හා ජනගත වන ආකාරය දැනගන්නට තිබෙනවා. අපි මෙවන් කරු සඳහාද විසුම් සොයමින් සිටිනවා. රූපවාහිනි සම්මාන උළෙල මගින් උසස් රසවින්දනය සහිත වැඩසටහන් තෝරා සම්මාන ලබා දෙන්නේ මෙම ශ්‍රේෂ්ඨ නියලුවට උසස් නිර්මාණ කරන්නේ නිරත කලාකරුවන් නිර්මාණ කිරීමටයි. මේ වසරේ සිට අපි ස්වභාවික ගීත සටියක් සකසා පොදු ප්‍රවාහන සේවා සඳහා ලබා දීමට සැලසුම් කර තිබෙනවා. විනීත රියදුරු සතිය නමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් අප විසින් කළ වැඩසටහනේද මූලික අරමුණු වූයේ උසස් නිර්මාණකරණ හා රසවින්දනය ජනගත කිරීමටයි. දොළොස් මහේ පහන වැඩසටහන් නමින් අප විසින් කරන මාසික වැඩසටහන් එක් එක් විශේෂීස්තර 12ක් ආවරණය වන පරිදි ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බිම් මට්ටමේ ගෙන ගොස් තිබෙනවා. මේ අතර ජාත්‍යන්තර දින සමරන උත්සව, කලාකරු ආධාර, ලේඛක ආධාර, කලායතන විභාග ආදී වශයෙන් වැඩසටහන් රාශියක් පවත්වාගෙන යමින් කලාකරු සුබසාධන හා කලාවේ උන්නති උදෙසාම විශේෂිත වූ වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරනවා. මේවා ක්‍රියාත්මක කිරීම මගින් කලාකරුවන්ගේ මෙන්ම කලාවේ සංවර්ධනයත් ඇතිවන ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. ගරු සභාපතිතුමනි, සංස්කෘතිය යනු කලාව පමණක් නොවන බව මා විශ්වාස කරනවා. මේ අනුව අපගේ සංස්කෘතියට අදාළ තවත් බොහෝ දේ නැවත ජනගත කිරීමටත්, අභාවිතව ඇති එම වටිනා දායද මතු පරපුරට උරුම කර දීමටත් කටයුතු ක්‍රියාවට නංවා තිබෙනවා. උදාහරණයක් වශයෙන් දේශීය ආහාර සංස්කෘතිය යළිදු ජනගත කිරීමේ වැඩසටහන් සඳහන් කරන්න පුළුවන්. මෙහිදී අභාවිතව ඇති අපේ ආහාර සංස්කෘතිය, ආහාර පාන වර්ග, රස කැවිලි වර්ග ආදිය ජනගත කිරීමේ වැඩසටහන් පෙන්වා දෙන්න පුළුවන්. මේ අර්ථයේ කෙතයි බතයි අපේ එකමයි නමින් ආරම්භ කර වැඩසටහන මේ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා බිම් මට්ටමේ දක්වා ගමන් කර තිබෙනවා. පසුගිය වසරේදී දිස්ත්‍රික් දේශීය ආහාර සැකසීමේ තරංගාවලියක් පිදුදු කළා. මේ ආකාරයේ දේශීය ආහාර සංස්කෘතිය පාරම්පරික ඥානය ආදිය නගා සිටීමේ රාජ්‍ය ජනිභූති හා ජනකලා උපදේශක මණ්ඩලය යනුවෙන් නව උපදේශක මණ්ඩලයක් පිහිටව අවශ්‍ය කටයුතු සංවිධානය කරමින් සිටිනවා. මේ අතර ජන ගීත ඒකකයේ මගින් අපගේ අස්පර්ශ උරුමය එක්තරා ස්ක්‍රීම හා ආරක්ෂා කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර තිබෙන අතර මේ වෙනුවට තෙරාමයිට් සංරක්ෂණය අපේ සතුව පවතිනවා. ඒ වගේම සංස්කෘතිය භාවිත කර රටක් වශයෙන් මුහුණ දීමට සිදුවන යම් යම් ගැටලු විසඳීමට හැකියාව පවතිනවා. උදාහරණයක් වශයෙන් ජාතීන් අතර සාම්‍ය හා සහජීවනය ඇති කිරීම, සංස්කෘතික විවිධත්වය හා විචිත්‍රත්වය යොදා ගැනීමට පුළුවන් අප රටේ ජනවර්ග 18ක් වාසය කරනවා. මේ වෙන විට එම ජනවර්ගයන්හි භාෂාව, සාහිත්‍ය, ජනගීය, ජනකතා කලාව, අඳුම් ආයිත්තම් මෙන්ම පාරම්පරික ඥානය පිළිබඳවත් අපි සුවිශේෂ පර්යේෂණයක් කරමින් සිටිනවා. අඩු සභාපතිතුමනි, මේ අතරම සංස්කෘති හා සදාචාරයට දදි බලපෑම් එල්ලවන්න නිර්මාණ බිහිවීම සුලභව දක්නට ලැබෙනවා. මේ සම්බන්ධ අප දෙපාර්තමේන්තුවේ උපදේශක මණ්ඩලය
විනාඩි 3යි තියෙනවා.
මණ්ඩලය සමග සාකච්ඡා කර තිබෙනවා. සදාචාර විරෝධී මෙම අවරගණයේ නිර්මාණ සඳහා නෛතික රාමුවක් සැකසීමට අප සියලු කටයුතු සූදානම් කර මින් යවනවා. සංස්කෘතිය කලා පිළිබඳ රසවින්දනයේ මූලික කරගත්තත් නොවේ රටක ආර්ථික සංවර්ධනය සහ මානව සංවර්ධනයට සංස්කෘතිය හා කලාව මගින් ලබා දිය හැකි දායකත්වය විශාලයි. නිදහස් අරගලයේ කවියන් සාහිත්‍ය දරන නිදහස් දිනා ගැනීමට විශාල සේවාවක් කළ බව මේ අවස්ථාවේ මම සිහිපත් කර රටකට අවශ්‍ය ආර්ථික සංවර්ධනයට සංස්කෘතිය හා කලාව දායක කරගත් ක්‍රමවේදයක් තිබෙනවා. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීම පවා අපගේ සංස්කෘතිය හා කලාව භාවිත කිරීමට හැකියාව තිබෙනවා. මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය කලාව භාවිත කරමින් දැනට අභාවිතව ඇති ශිල්පී ඥානයන් යොදා ගනිමින් විදේශ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගැනීම පාසුව මාර්ගයක් ලෙස මා දකිනවා. මෙවන් සංස්කෘතිමය වටිනාකම් ඉදිරි අනාගතයටත් නව පළපුරටත් ආරක්ෂා කර දායද කර දීම අවශ්‍ය සියලු කටයුතු මේ වෙනිට සිදු කරමින් පවතිනවා. ඒ අතරම විශේෂයෙන්ම අපේ මන්ත්‍රීමා මතක් කරපු ප්‍රශ්න කීපයක් සම්බන්ධවත් එකක් තමයි පහුගිය කාලය තුළ ටෙලිනාට්‍ය සම්බන්ධව ඔබතුමා කීප දේවල් සියල්ල මම පිළිගන්නවා. මුදලට තමයි ගියේ. රාජ්‍ය නාලිකාවලත් මුදලක් නැත්තම් තමන්ගේ මේ නාට්‍ය ඉස්සරහට දාගන්න ටෙලිනාට්‍ය ඉස්සරහට දාගන්න පුළුවන්කමක් ඇතිුනේ. හැබැයි අපේ ආණ්ඩුවේ කිසිදයක් නොවන බව මම ස්ථිරව ප්‍රකාශ කරනවා. මොකද කලාව ගැන හොඳ දැනීමක් ඇති. විශේෂයෙන්ම ඒක මට අයිති අමාත්‍ය ඇති කොටසක් නෙමෙයි. ඒක අයිති ඇත්තටම අපේ ජනමාධ්‍ය අමාත්‍යතුමාට. එතුමා ඒ කාර්ය හරියාකාර කරන බවත් මම විශේෂයෙන් මතක් කරන්න ඕන. ඒ වගේම පහුගිය කාලය තුළ ඔබතුමා කියන ආකාරයට චිත්‍රපට මහිතන් චිත්‍රපට කලාව බොහෝ දුරට අපේ පැත්තට තිබ්බු චිත්‍රපට හෝල් ක්‍රමානුකූල අඩු වෙමින් යනවා. ඒකට මහිතන්නේ එක වැරද්දක් තමයි නිර්මාණ හරියාකාරය නැතිවීම. අනිත් එක තමයි ටෙලිනාට්‍ය ලංකාවේ වැඩියෙන් ඇතිවීම. හුඟක් දුරටම ටෙලිනාට්‍ය උදේට සෑ දක්වා අද හැම චැනල් එකේම උදේ රාත්‍රියේ පැය 24ම අද ටෙලිනාට්‍යෝ මොකක් හරි නාට්‍යයක්
ගෙනියනවා.
ඒ නිසා මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යතුමාට, මේ මන්ත්‍රීතුමාට මේ සම්බන්ධව අපිට උපදෙස් දීම සම්බන්ධවත්. ඒ අඩුපාඩු ටිකක් තියෙනවා ඒවා ඉදිරි ලබන අවස්ථාවට ක්‍රියාත්මක කිරීමටත් මම බලාපොරොත්තු
වෙනවා. අනුර තිසනායක,
දැන් ඔබතුමා දීර්ඝ කතාවක් කරා. අර හවස සාහිත්‍ය උළෙල කරන්න තිබු කතාව නෙවෙයිනේ. හවස හවස ඒක නෙවෙයිනේ. රයිට්. මේ මම හිතුවේ ඒ කතාවද කියලා. දැන් මෙහෙමයි, දැන් අපි ඉදිරිපත් කරපු අදහස් ටිකක් තියෙනවා. ඔබතුමා කැමති නම් අපිට පුළුවන් අපේ ඒ නිර්මාණ ශිල්පීන් අපි එකතු වෙලා, මොකද ගරු සභා අමුතුමා දන්නා මේක ආණ්ඩුවක කාර්යභාරයක්ම නෙවෙයි, මේක සමාජයේ අපි කාගෙත් වගකීමක්. ඒ නිසා ඇති වී තිබෙන ගැටලු ටික निराකරණය කර ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් හදන්න ඔබතුමාගේ පැත්තෙන් කතාවක් තියෙනවද? කොහොමද අපි කරන්නේ?
ඔබතුමාලාගේ කාර්යාලයේ ඉන්නවා අපේ මයිතන්නේ මට එතුමාගේ නම හරියට මතක නෑ. මොකද්ද විමල් ඇමතුම?
දේවරත්න.
අන්නාරි. එතුමාත් එක්ක එකතු වෙලා එතුමාත් අපිත් එක්ක බොහොම, මොකද අපේ අමාත්‍යයන් තමයි යාගේ සියලු කටයුතු වෙන්නේ. ඒ නිසා අපිට එහෙම එක්ක අතුර වැඩ කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා.
ගැටලු ටික කියනවා. අවස්ථා ගන්නාවක සමිති හැදිලා තියෙනවා, එමතුරු මුණ ගැලලා තියෙනවා, සාකච්ඡා සභා තියලා තියෙනවා, පාර්ලිමේන්තුවේ කියලා තියෙනවා නේද? අපිට තවත් ඕන තරම් කතා කරන්න පුළුවන් වේ. හැබැයි අඩුම තරමේ අපි තෝරාගත්තු ප්‍රශ්න ටිකක් මේ ටික අපිට ඉක්මනින් විසඳන්න පුළුවන්, මේ ටික තව අපිට අධ්‍යයනය කරලා විසඳන්න පුළුවන්, මේ ටික අපිට කොහොමත් කරන්න බෑ. හරි, මොකක් හරි තීරණයක් අරගෙන අපි මේ ප්‍රශ්න ටික අවසන් කළ යුතුයි.
අනිවාර්යයෙන්.
ඒ සඳහා මොකද්ද
යාන්ත්‍රණය? කිසිම ප්‍රශ්නයක් නැහැ. පාර්ලිමේන්තුව නැත්නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන්කම
තියෙනවා. පාර්ලිමේන්තුවේ පරණ විධාන
ඕන අවස්ථාවක මම මේකට සූදානම්.
ගරු සභාපතිතුමනි, මේ කල්තබන අවස්ථා විවාදයට සම්බන්ධ වීමට ඉඩ ලැබීම ගැන මට සතුටක් තිබෙනවා. ගරු අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු මේ යෝජනාව ඉතාම වැදගත් යෝජනාවක්. ඒ යෝජනාවේ සහ එතුමා කතාව ඉදිරිපත් කරපු ගොඩක් කරුණු සම්බන්ධයෙන් අපේ ප්‍රසාදය පළ කරනවා සාපේකගතයකුත් තියෙන බව මුලින්ම සඳහන් කරන්න කැමතියි. අපි ජීවත් වෙන යුගයේ කලාව සමස්තයක් හැටියට මූණපාලා තියෙන අර්බුදය ඇත්තෙම එතුමා යෝජනාවේ ඉදිරිපත් කරලා තිබෙනවටත් වඩා බරපතල කාරණාවක්. මට නම් පෙනෙන්නේ මේ යුගයේ කලාව මූණපාලා තියෙන ප්‍රධානම අර්බුදය තමයි කලාව ඇතුළෙන්ම ප්‍රතිකලාවක් බිහිවීම. අපි කියන ඇන්ටි ආර්ට් කියලා. නාට්‍ය ඇතුලේ නාට්‍ය විරෝධයක් කියලා කියන්නේ නාට්‍ය විරෝධී නාට්‍යයක් ඇති වෙනවා. අපි නාට්‍ය කියලා හදාගත්ත කලා ශානරයේ මූලික ගුණාංග උල්ලංඝනය කරන දෙයක්. සංගීතය ගත්තොත් එහෙම සංගීතයේ තාක්ෂණ විද්‍යාවක්. නවකතාව ගත්තොත් එහෙම එදා 25,000ක් විතර හිටියනම් නවකතා කරුවෙකුට තමන්ගේ වූ පාඨක ප්‍රජාව අධික 2500 දක්වා ඇකිලෙනවා. ඒ පාඨක සමාජය ඇකිලෙනවා. නාට්‍ය ගත්තොත් එහෙම එකම එක හාස්‍ය බාල හාස්‍ය ජනිත කරන විගඩමක් බවට පත් වෙමින් තිබෙනවා. මේක මේ තත්ත්වය මේ ලංකාව විතරක් තිබෙන තත්ත්වයක් නෙවෙයි මුළු ලෝකෙම දකින්නට තිබෙන තත්ත්වයක්. කලාව ඇතුලේ ප්‍රතිකලාවක් වීවීම. ඒක සම්බන්ධයෙන් මේ කාටත් සංවේදී කාරණාවක් නිසා හැමෝටම විවිධ මත තියෙන්න පුළුවන්. නමුත් මේකේ බැරෑරුම්කම අපි අවබෝධ කරගත්තොත් එහෙම අපිට සරල දෝෂාරෝපණ වලින් එහා ගිය වැඩපිළිවෙලක් අවශ්‍යයි කියලා අපිට පේනවා. කලාව බේරා ගැනීම අවශ්‍යයි නෝ. සමහර අය නිසා මේ කාලේ කල්පනා කරනවා කලාවේ යුගය අවසානයි කියලා. කලාව ඉවරයි කියලා. එහෙම නැත්නම් තව අය කියනවා කලාව ඉවර වෙලා නැහැ. කලාත්මක ශක්්‍යතාව, කලාත්මක කුසලතාව සමාජයෙන් ගිලිහිලා ගිහිල්ලායි කියලා. සමාජයෙන් අත්පත් වෙලා, සමාජයෙන් අහිමි වෙලා ගිහිල්ලායි කියලා. එහෙම නැත්නම් කලාවක් බිහි කරගන්න තිබුණු සංස්කෘතික පසුබිම දැන් අපෙන් අයින් වෙලා වෙනත් ආකාරයේ සංස්කෘතියකට මානව සමාජය යමින් තිබෙනවායි කියලා. මේව විවිධ මතිමතාන්තර ගොඩක් තිබෙනවා මේ සම්බන්ධයෙන්. එම නිසා මේක මහා බැරෑරුම් අර්බුදයක් අපි අතර තියෙනවායි කියන එක අපි මුලින්ම අපි සඳහන් කරන්න අවශ්‍ය වෙලා තිබෙනවා අපි අද මේ කතා කරන දේවල් වලට එන්න කලින්. එම නිසා ප්‍රශ්නයේ බැරෑරුම් වගේම එම නිසාමත් උත්තර සෙවීමත් ඉතාමත්ම සංකීර්ණ කටයුත්තක් වෙලා තියෙනවා කියන එක මේ වෙලාවේ අපි මතක් කරන්න කැමති. මන්ත්‍රීතුමා ගොඩක් ලාංකික සමාජයේ අපේ ප්‍රශ්න ගැන මතක් කරමින් හිටියා. ඒවා ගොඩක් දේවල් ඇත්ත. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අද නාට්‍ය කලාව ගත්තොත් එහෙම තමුන්නාංශේ හොඳ නාට්‍ය රසිකයෙක් ප්‍රේක්ෂකයෙක් මමත් වෙලාවට අපි දෙන්නම එකම නාට්‍ය ප්‍රේක්ෂාගාරය අපි හම්බ වෙලා තිබෙනවා. අද නාට්‍ය කලාව මුහුණ පාලා තියෙන ප්‍රධාන අර්බුදය නාට්‍ය ශාලා නැතිකම පමණක්ම නෙවෙයි. ඒක ලොකු ප්‍රශ්නයක්. ඊට වඩා අභ්‍යන්තරික අර්බුදයක් ඒ කලාව කලා ශානරයක් හැටියට මුහුණ පාලා තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම රූපවාහිනිය ගැන ගොඩක් මෙතනින් කතා කළා. අපි බලන්න ඕනේ රූපවාහිනිය කියන මාධ්‍ය කලාවේ ආරක්ෂකයා හැටියටද පෙනී හිටිනවද ප්‍රතිකලාවේ නියෝජිතයා හැටියට පෙනී හිටිනවා කියලා. මගේ නම් අදහස රූපවාහිනිය පෙනී හිටින්නේ ප්‍රතිකලාවේ නියෝජිතයා හැටියට. අද ටෙලි නාට්‍ය කියලා කලා ශානරය ගත්තොත් එහෙම ඒක අර වැල් ටෙලිය කියන පඩංගු නාට්‍යයට ඒක තල්ලු වෙලා ගිහිලා තිබෙනවා. ඒ ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය තමයි මේ ආයතන දෙකට පමණ අඩුම වශයෙන් එක සීමා කරන්න පුළුවන් කියලා ප්‍රතිපත්තිකට යන්න පුළුවන් වෙලා තිබෙනවා. කොටස් 100කින් එහාවත් දාන්නේ නැහැ කියන තැනට. ඒවත් එහාට මෙහාට වෙච්ච වෙලාවල් තිබුණා. නමුත් අපි මේ ප්‍රතිපත්තියට ගිහිලා තිබෙනවා. නමුත් ඒ වැල් ටෙලියත් එක්ක මේ ක්ෂේත්‍රය ඇතුළත තිබෙන ප්‍රශ්න සූරා කෑම බාල භාණ්ඩ එළියට එීම ඔක්කොම ටික තිබෙනවා. මම කියන්නේ අපි විශ්වාස කරන කලාවේ නියෝජිතයා හැටියට රූපවාහිනිය මාධ්‍යයක් හැටියටම වැඩ කරන්නේ නැහැ කියන එකයි මගේ අදහස. අන්න ඒක පිළි අරගෙන අපි කොහක් හරි උත්තරයක් හොයන්න සූදානම් වෙමු කියන එකයි මගේ අදහස. රියැලිටි කලාව ගත්තොත් එහෙම අද හැම මාධ්‍යයකටම මේක වසංගතයක් වගේ බෝ වෙලා තියෙනවා ගෝලීය පරිමාණය. නමුත් රියැලිටි කියලා කියන්නේ ඒ වැඩසටහනේ වින්දන කර්මාන්තය ගත්තොත් එහෙම ඒක ඇවිල්ලා මෙච්චර කාලයක් විශේෂයෙන්ම මේ නූතන යුගයේ අපි බොහොම මහන්සියෙන් හදාගත්ත සංස්කෘතික භාණ්ඩාගාර උලාකන සූකර චර්යාවකයි නිරත වෙලා ඉන්නේ. අපිට මේක ඇතුළෙම උත්තරයක් හොයාගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නෙත් අපිට තිබෙනවා. එම නිසා මේවා පිළිබඳ මීට වැඩිය පළල් සංවාදයක් එක්ක අපි සියලු දෙනාම වැඩ කරගන්න ඕනි. මේ කලාවේ කලාව ආරක්ෂා කරන හැම කලාංගයක්ම ආරක්ෂා කරන කලා සංස්කෘතික සමාජ ව්‍යාපාරයක් ඇතුළේ තමයි මේ මේවාට උත්තර හොයාගන්න පුළුවන් වෙලා තිබෙන්නේ. ඒකෙන් රාජ්‍යයට තිබෙන වගකීමෙන් ගැලවෙන්න බෑ. රාජ්‍ය කලාවට මැදිහත් විය යුතුයි කියලා අපි විශ්වාස කරන්නේ අන්තර්ගතයට මොනම විදිහකින්වත්. ඔව්
විනාඩි දෙකක්
හොඳයි. එම නිසා ඒ ප්‍රතිපත්තිය මට ඉඳගෙන අපි කෙටියෙන් සඳහන් කරනවා නම් මේක නවත්තන්න ඕනේ නිසා චිත්‍රපට කර්මාන්තය අර්බුදයකට මුහුණ පාලා තිබෙනවා. චිත්‍රපට බෙදා හැරීම සම්බන්ධයෙන් දැන් චිත්‍රපට සංස්ථාව අධ්‍යක්ෂවරු නිෂ්පාදකවරු සාක්ෂේත්‍රයේ සියලු දෙනාම එකඟ වෙච්ච වැඩපිළිවෙලකට දැන් අවතීර්ණ වෙමින් තිබෙනවා. ටෙලිනාට්‍ය ඒ විකාශනය කිරීමේදී ඔබතුමන්ලා යෝජනා කරපු ඒ වර්ගීකරණයකට එකඟ වෙන්න අපි අඩුපතරමෙන් ජාතික නාලිකා දෙක වැඩ කරමින් තිබෙනවා. ඒ වගේම අපි කියන්න කැමති විශේෂයෙන්ම මේ රූපවාහිනිය සම්බන්ධයෙන් මේක ජාතික රූපවාහිනිය හෝ ස්වාධීන රූපවාහිනිය ඇතුලේ විසඳුනාට පස්සේ විසඳෙන්නේ නැහැ. තව නාලිකා ගොඩක් තිබෙනවා. එම නිසා අපි සූදානම් වෙමින් සිටිනවා මේ සමස්තම රූපවාහිනිය කර්මාන්තයේන සියලු දෙනාම ඒක රාශි කරගෙන මේවා සම්බන්ධයෙන් ප්‍රමිතියක් අපිට හදාගන්න පුළුවන්ද කියන එකඟතාව ඇති කර ගැනීම සඳහා අපි වැඩ කරනවා. ඒ සඳහා නීතිමය වශයෙන්ුත් අපි මැදිහත් වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදී ජනමාධ්‍ය නියාමන කොමිසමක් බිහි කරන්න. අන්න ඒ වගේ වෙලාවේදී මේ වගේ වැදගත් අදහස් ඒක රාශි කරගෙන පුළුවන් උපරිමාකාරයේ හොඳ යහපත් සම්මුතියින් හදන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපේ පැත්තෙන් විශේෂයෙන්ම මේක ජනමාධ්‍ය අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යාංශයට සහ සංස්කෘතික අමාත්‍යාංශයට මේ යෝජනාව අදාළ වෙලා තිබෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශයට වැඩි වගකීමක් පැවරෙන නිසා අපි සූදානම් බව ප්‍රකාශ කරනවා. මේ යෝජනාවේ සඳහන් ගොඩක් කරුණු කාරණා සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය සහ ක්‍රියාමාර්ගික මැදිහත් වීමක් කරන්න. බොහොම ස්තුතියි
සභාපති. Order please. I suspend the house 4 till 1:30 p.m.